දෙදහස් දොළහ වසරේ නවවැනි මාසේ හතරවැනිදා භාවනා වැඩසටහන. හැම දෙනාම මේ මොහොතේ අදිෂ්ඨාන කරගන්න මේ ධර්මශ්‍රවණය කරන කාලයයි. මේ ධර්මය මෙනෙහි කරන කාලයයි. මේ ධර්මය අවබෝධ කරගන්න කාලයයි කියලා මේ කාලය වෙන් කරගන්න තමන්ගේ මනසින්. මේ ධර්මශ්‍රවණය කරන කාලයයි. මේ ධර්මය මෙනෙහි කරන කාලයයි. මේ ධර්මය අවබෝධ කරගන්න කාලයයි. අවිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ අරියේන තුම්හි භාවේන උපේතෝ හෝති තාවදේ. මේ ආර්ය ශ්‍රාවකයාණන් වහන්සේලා ලබන හරි අපූරු කාරණයක් තමයි අවිතක්කං සමාපන්නෝ. අපි විතර්කය අප තුළින් දුරු කරලා නැති කරලා විතර්කය නැති තර්ක නැති අවස්ථාවකට පත් වෙනවා. මොකද්ද මේ තර්කය කියලා කියන්නේ? හැම මොහොතකම හැම වේලාවකම හිතේ තියෙන ලොකු කතාබහ. ඒ කතාබහට තමයි තර්කය කියලා කියන්නේ. ඒ කතාබහම තමයි තව කෙනෙකුට ද්වේෂ කරන්න, ලෝභ කරන්න, ඒ වගේම අනේකාකාර සිතුවිලි පද්ධතියන් පිළිබඳව සිතන්න යෙදෙන මනස, විඳින්න, විඳවන්න, පතන්න ආදී කොට ඇති සියලු කාරණා උදෙසා ඔය සාමාන්‍ය පින්නතුන් සියලු දෙනාම යොදා ගන්න මානසික ස්වභාවය, මේකට කියනවා විතර්කය කියලා කියනවා. අවිතක්කං, ඔය විතර්කය නැති වෙනවා. අවිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ. බුදුරජාණන් වහන්සේලාගේ සම්බුදු ශ්‍රාවකයෝ අරියේන තුම්හි භාවේන ආර්ය, ඒකද කියනවා තුස්නිම් භාවය කියලා කියනවා. ඒ කියන්නේ පූර්ණ නිහලියාව, මෙනෙහි කිරීම නෑ, විතර්කයන් නෑ මනසෙන්. ලෝකෝත්තර ස්වභාවය එතන තියෙන්නේ. පූර්ණ නිහඬියාව, තුම්හි භාවේන උපේතෝ හෝති තාවදේ. මෙන්න මේ ස්වභාවය උපදවාගෙන වාසය කරනවා, ජීවත් වෙනවා. මේක හැබැයි සද්ධර්ම අවබෝධයට පත් වෙච්ච නැති කෙනෙකුට කරන්න බෑ. එයාට විතර්කයෙන් තොරව ඉන්න බෑ. ඒකට හේතුව මනස ඒ විතර්කයේ උපදවන තැන, ස්ථානය දැක්කේ නැති නිසා. තමන්ගේ සිත විතර්කයේ උපදවන්නේ කොතනින්ද කියලා එක දැනගෙන එක ප්‍රහාණය කරපු නැති නිසා ඒ විතර්කයෙන් තොරව ඒ තෝස්නිම් භාවයේ ඉන්න පුළුවන් කමක් නැහැ. ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට කරන්න වෙන වැඩක් නැහැ. තියෙන්නේ ඔන්න ඔය ආකාරයට ප්‍රකට වෙන්න, ප්‍රගුණ කරන්න ඉඩ සලස්වා ගැනීමයි තියෙන්නේ. අද පින්නතුන්ට හොඳ ප්‍රශ්න උත්තරයක් පැහැදිලි කරන්න කැමතියි. කින්නු සංයෝජනෝ ලෝකෝ කින්සු තස්ස විචාරණං කිස්සස්ස විප්‍රභානේන නිබ්බාන මිති උච්චති. නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස විචාරණං තණ්හාය විප්‍රභානේන නිබ්බාන මිති උච්චති. කිංසු සංයෝජනෝ ලෝකෝ, මේ සංයෝජනය වෙලා, මේ සංයෝජනය කියන වචනේ තේරුම තමයි මේ ඇදගෙන යනවා, එහෙම නැත්නම් ග්‍රහණය කරගන්නවා, බන්ධනය කරගන්නවා, ඒකරාශී කරනවා, කැටි කරනවා කියන වගේ අදහසක් තියෙනවා මේ සංයෝජනය කියන එකේ. අපි සාමාන්‍ය වචනයක් කියන්නේ සංයෝජනය කරනවා කියලා කියන්නේ එකතු කරනවා වගේ, තව දෙයකට මිශ්‍ර කරනවා වගේ දෙයකට අපි සංයෝජනය කියලා කියනවා. නන්දි සංයෝජනෝ ලෝකෝ, මේ ලෝකය තුල මේ කැටිවීම, ඇදගෙන යාම සිද්ධ වෙන්නේ නන්දිය නිසා. මොකද්ද නන්දි රාගය කියලා අපි කියනවනේ. මොකද්ද මේ නන්දිය කියලා කියන්නේ? කැමැත්ත. නන්දිය කියලා කියන්නේ කැමැත්තට. එතකොට මේ සංයෝජනයට හේතු වෙන්නේ මොකද්ද? කැමැත්ත. ඔබේ ඔය හිත ඇතුලේ තියෙන ඕනම ප්‍රශ්නයකට හේතුව තමයි කැමැත්ත. දැන් තරහ ගන්න කැමති කෙනෙකුට ද්වේෂ සහගත සිතුවිලි එන්න පටන් ගන්නවා. බස් රාග සිතුවිලි වලට කැමති කෙනෙකුට රාග සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. ඊර්ෂ්‍යාවට කැමති කෙනෙකුට ඊර්ෂ්‍යා සිතුවිලි පහළ වෙන්න පටන් ගන්නවා. එහෙමනම් මේ සංයෝජනීය වෙලා යන්නේ නන්දිය. නන්දි සංයෝජනෝ ලෝකෝ, මේ ලෝකයේ නන්දිය තමයි ඇදගෙන යන්නේ, සංයෝජනීය වෙලා අල්ලගෙන යන්නේ නන්දිය. නන්දිය අපි දුරු කරන්න ඕන, නන්දි රාගය දුරු කරන්න ඕන. විතක්කස්ස විචාරණා, විතක්කස්ස විචාරණා, අපේ මනසේ නිරන්තරයෙන්ම ඇති වෙනවා විතර්ක ඇති වෙනවා. ඒ විතර්කයක් ඇතිවීම නිසාම අපේ මනස හැම මොහොතකම ප්‍රශ්නය ලැබෙනවා, උත්තරය ලැබෙනවා, උත්තර ප්‍රශ්න වෙනවා, නැවත උත්තර සොයනවා, නැවත ඒව ප්‍රශ්න වෙනවා, නැවත උත්තර සොයනවා. ලෝකෙට වෙලා තියෙන්නේ ඒක, මනසට වෙලා තියෙන්නේත් ඒක. මනස එක පීඩනයක් ඇති වුණාම ඒ පීඩනයට උත්තරයක් හොයනවා, ඒ උත්තරේ ප්‍රශ්නයක් වෙනවා, ආපහු තව උත්තරයක් හොයනවා, ඒ උත්තරේ ප්‍රශ්නයක් වෙනවා, තව උත්තර. එහෙමනම් මේ ලෝකෙ තියෙන හැම උත්තරයක්ම දහමින් තොර, නිර්වාණයෙන් තොර හැම උත්තරයක්ම ප්‍රශ්නයක් බවට පෙරලෙන සුළුයි. දැන් ඔය ඇත්තෝ වයසට එනකම්ම මොකද කරේ ජීවිතේ? ප්‍රශ්න විසඳුවා නේද? ඔය ජීවිතේ හැම දෙයක්ම කරගත්තේ මොකක් සඳහාද? ප්‍රශ්න විසඳන්න තමයි කරගත්තේ. නමුත් ඒ එක දෙයක්වත් විසඳුමක් නොවන නිසා තමයි අපි ධර්මය සොයාගෙන පරේක්ෂණය කරගෙන යන්නේ. තණ්හාය විප්‍රභාණේන කෙනෙකුට පුළුවන් නම් තණ්හාව කියන එක දුරු කරන්න. නිවන් දකින්න බෑ තණ්හාව තියාගෙන. සියලු දේටම තියෙන ඇලීම නැති වෙන්න ඕන. මනසින් බාහිරින් දැන් සමහර උදවිය ඇලීම් නැති කරගන්න කියලා නොයෙකුත් ක්‍රියාවලියන් කරනවා. ඒ ලියකියවිලි වලින් තණ්හාව නැති කරගන්න ක්‍රමය නෙමෙයි මේ කතා කරන්නේ. මනසින් තණ්හාවට ඉඩක් නොදී ඊට වැඩි වේගයකින් නිර්වාණය කරා නැඹුරු වෙන්න ඕන. දැන් නිකම්ම නිකන් තණ්හාව නැති වුණයි කියලා මදි. දැන් අපි හිතමුකෝ යෑමට තහනම් පැත්ත ගාලු ප්‍රදේශය, යෑමට සුදුසු පැත්ත නුවර ප්‍රදේශය කියලා අපි පැති දෙයක් ගනිමු. කොළඹ නගරේ ඉඳගෙන කෙනෙකු ගාලු ප්‍රදේශයට යන්නේ නැහැ. හැබැයි යා නුවර ප්‍රදේශයට යන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එයා අර නුවර යාමට සුදුසු පැත්තට නොයන නිසා තණ්හාව නැති කලයි කියලා, ඒ කියන්නේ ගාලු ප්‍රදේශයේ පැත්තට නොගිය සිටි පමණින් නුවර ප්‍රදේශයට ඇදී එන්නේ නැත්තම් මාලිගාවට එන්න පුළුවන්ද? මාලිගාවට එන්න බෑ. ඒ නිසා තණ්හාව නැති වුණයි කියන සාධකේම නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ තණ්හාව නැති වෙන තරමටම නිර්වාණ මගේ ගමන් කළා තියෙන්න ඕන. එහෙම නැතුව තණ්හාවක් නැහැ, මට මුකුත් ආසාවක් නැහැ කියලා කියාගත්ත පමණින් එහෙම වෙන්නේ නැහැ. ඉතින් අර ඒ දේවල් කරනෝ අර වෙනාගම්වල නිගණ්ඨනාත පුත්තල වගේ අය කිසිම දෙයක් නැතුව ඉන්න බලනෝ. ඉතින් එහෙම හිටියයි කියලා කවදාවත් නිර්වාණ සාන්තිය අවබෝධ වෙන්නේ නැහැ. තණ්හාව නැති වෙන්නත් ඕන, ගමන් මගේ ගමන් කරන්න ඕනේ. ටැංකිය ගහ ටැංකිය පිරෙන්න තෙල් ගහගෙන වාහනේ නතර කරන් ඉඳලා වැඩක් නැහනේ. තණ්හාව දුරු වීම කියලා කියන්නේ මේ ගමන යන්න තියෙන හොඳ ඉන්ධනයක්. තණ්හාව තියෙනව නම් මොකද වෙන්නේ? යන්න බෑනේ. සාට යන්න බෑ. අදිනෝ පිටිපස්සට. එහෙමනම් මේ තණ්හාව කියන එක විප්‍රභාණේන දුරු කළොත් නිර්වාණය නැමැති ඒ සත්‍ය තුල පිහිටන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉස්සරහට යද්දී තමයි මන අහගෙන යද්දී ධර්මයේ ප්‍රගුණ කරගෙන යද්දී තමයි ඔබට නීවරණ ධර්ම හොඳට පේන්නේ. ඒව හොඳට මතක තියාගන්න. ආවහම හරි මේව නීවරණ ධර්ම කියලා අඳුනගන්න. මොනවද පංච නීවරණ? ඉස්සරහින් මෙන්නේ අන්න ඒක. කාමච්ඡන්ද, ඊළඟට ව්‍යාපාද, ඔව් තීන මිද්ද, කම්මැලිකම, දැන් මට බෑ, දැන් ඇති, ඔය ඇති, ඔය බණ ඇහුව ඇති කියලා අදහසකුත් එනවා. එහෙම නැත්නම් මාන්න උද්දච්චකම් ඉස්මතු වෙන්න පටන් ගන්නවා. ඒවට අහුවෙච්ච හැම මොහොතකම මායාවත් එක්ක කතා කරන්න ඕන. මේ මාර දුවර වෙන්නේ තණ්හා, රති, රදා. මාර පුත්‍රයෝ එහෙම නැත්නම් මාර දුවරු එනෝ. ඒගොල්ලෝ ඇවිල්ලා බොහොම ප්‍රසන්න ලෙසයි, මිහිරි ලෙසයි පෙනී ඉන්නේ. කිසිම ක්ලේශ ධර්මයක් අප්‍රසන්න ලෙස පෙනී ඉන්නේ නැහැ. සියලුම කෙලෙස් ධර්ම ප්‍රසන්න ලෙසයි ඉන්නේ පින්නතුනේ. ඉතින් අද ලෝකෙත් එහෙමනේ. ඕනම අප්‍රසන්න භාණ්ඩයක් කිසිම ගුණාත්මක භාවයකින් නැති බීම බෝතලයක් එහෙම විකුණන්නේ කොහොමද? ලෝකේ ඉන්න ප්‍රසන්නම ක්‍රීඩකයා නළුවා නිලියේ යොදා ගන්නවද නැද්ද? යොදා ගන්නවා. ඒ හරහා තමයි විකුණන්නේ. ඒ වගේම තමයි මාර පුත්‍රයන්ගේත් හැටි. මාර පුත්‍රයන්ගේ හැටිත් ඉතාම ප්‍රසන්න ලෙස මනසේ පෙනී ඉන්නවා පෙනී හිටිනවා තමන්ගේ මනස කැමති කරගන්න. ඒ නිසා මේ කාම ධර්මයේ බුදුහාමුදුරුව උපමා කළේ මොකටද? විස තැවුරුණු කේජු කෑල්ලක් වගේ කියලා. කේජු කියන්නේ මොනවටද? චීස් වගේ ද්‍රව්‍යයක්, බටර් වගේ ද්‍රව්‍යයක් තමයි කාලෙ තිබිච්ච දෙයකට තමයි කේජු කෑල්ල කියන්නේ. තම රසවත් ආහාරය, කැවුමක් වගේ බොහොම රසවත් ආහාරයක්. ඒ වගේ තමයි පෙන්නුම් කරනවා කියලා කියන්නේ කාම ධර්මය. හැබැයි විස තැවරිලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක රසවත් ලෙස පෙනුනත් අනුභවයට නුසුදුසුයි. ඒ නිසා මේ ලෝකේ මිනිස්සු ඕක තේරුම් ගන්න නැහෙනි. පෙනුමෙන් රසවත් භාවයකින් පේන නිසා මොකද කරන්නේ? පෙනුමකින් රසවත් භාවයට පේන නිසා මොකද කරන්නේ? මුලාවට හසු වෙනවා. මුලාවට හසු වෙනවා. ඒ නිසා ඔය පින්නතුන් හැමතිස්සෙම තමන්ගේ මනසත් එක්ක ක්‍රියා කරනකොට අවදිමත්ව ප්‍රඥාගෝචර බලන්න ඕන. හැමතිස්සෙම මේ ප්‍රසන්නව දැනෙන ඒ සිතුවිලි වල තිබෙන ආදීනවය, ඒකේ ආදීනවය දකින්න හැමතිස්සෙම උත්සාහවත් වෙන්න ඕන. මේක මනස කියන ධර්මතාවය ප්‍රඥා මහිමෙන් පරාජය කරන මොහොතක්. මනස කියන ධර්මතාවය ප්‍රඥාව කියන ශ්‍රේෂ්ඨ භාවයෙන් පරාජය කරන මොහොතක්. මනස කියන්නේ දුර්වල දෙයක් නෙමෙයි. මනස කියන්නේ මිනිස්සයා දුර්වල කරන්න ඉතාම හපනේ. මනස කියන්නේ දුර්වල කෙනෙක් නෙමෙයි. නමුත් මිනිස්සයා කියන කෙනාව දුර්වල කරන්න හරිම හපනේ. මනස ඇදගෙන යන්නේ નિરાයාසයෙන් කුසලයටද අකුසලයටද? අකුසලයට. අකුසලයට ඇදගෙන යන්නේ. පුහුදුන් මිනිසාගේ මනස નિરાයාසයෙන් ඇදගෙන යන්නේ අකුසලයට. ලෝභ, ද්වේෂ, මෝහ. ඒ ඕගයට, ඒ තණ්හා ඕගයට හසු වුණොත් එහෙම, ඒ දිය ධාරාවට හසු වුණොත් එහෙම ඕනෑම කෙනෙක් කොහටද ගලාගෙන යන්නේ? මනුෂ්‍යාත්මයෙන් තිරිසං ආත්මය දක්වා පිරිහවනවා. තිරිසං ආත්මයෙන් ප්‍රේතාත්මය දක්වා පිරිහවනවා. ප්‍රේතාත්මයෙන් අසුර, අවීචි මහා නරකය දක්වා සත්වයා පිරිහවනවා. පින්තුනේ, ඒ නිසා සිතට වහල් වූ අය රුවල් කැඩී ගිය නෞකාවක් වගේ, මඩේ ඉඳපු ඉන්නක් වගේ. ප්‍රඥාව තුල පිහිටි අය, ලැබුම් ගත් අය ඉලක්කයක් කරා ඇදෙන ඊතලයක් වගේ ඍජුව ගමන් කරනවා. ඒ නිසා ඔබ ප්‍රඥාවේ තුල තමයි ලැබුම් ගන්න ඕන. මනස තුල නෙමෙයි, හැඟීම් තුල නෙමෙයි, ඔබ ප්‍රඥාව තුලයි ලැබුම් ගන්න ඕන. ප්‍රඥාව තුල ලැබුම් ගත්තට පස්සේ ඔබට අර්ථවත් ගමන අර්ථවත් ලෙස යන්න පුළුවන්. ඒ අර්ථවත් ගමනේදී නිරර්ථකාමී අදහස් ආවොත් ඒවා පරයා තමා ඉගොඩ විය යුතුයි, තමා මේ සාංසාරික දුකින් මිදිය යුතුයි කියන අදහසින් තමන්ට තමන්ගේ මෙහෙයවා ගන්න, මනස මෙහෙයවා ගන්න හැකියාව ලැබෙනවා. මේ මනසින් එගොඩ වෙන්න පුළුවන්කම තියෙන්නේ මනසට සාපේක්ෂිත ධර්මයක් අල්ලලා නෙමෙයි. දැන් ගඟේ ගහගෙන යන කෙනෙක් ගඟේම තියෙන කොටයක් අල්ලගත්තයි කියලා වැඩක් වෙන්නේ නැහැ නේ. ඒත් ගහගෙන යනවා නේද? එහෙමනම් මොකද්ද මේ කරන්නේ? ගඟ ජලයට පිටින් එගොඩ තියෙන අත්තක් හරි ලණුවක් හරි මුලක් හරි අල්ලගන්න ඕනද නැද්ද? අල්ලගන්න ඕන. එහෙම අල්ලගත්තොත් තමයි යාට එගොඩට එන්න පුළුවන්. ගඟේම තියෙන දෙයක් අල්ලගෙන හරියන්නේ නැහැ. ඒ වගේ මේ ඉන්ද්‍රියන්ට සාපේක්ෂිත ධර්මයේ, මනසට සාපේක්ෂිත ධර්මයේ ගහගෙන යන මේ මිනිස්සයා එගොඩ ධර්මතාවයක් අල්ලගන්න ඕන. කියන්නේ ලණුවක් හරි මුලක් හරි එගොඩින් තියෙන දෙයක්. ජලයේ තියෙන දෙයක් නෙමෙයි. ඒ එගොඩ තියෙන ධර්මතාවය කුමක්ද කියන එක තමයි අඳුනගන්න. දැන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ධර්මතා තියෙන්නේ එගොඩද ගඟේද? හා? එගොඩද තියෙන්නේ ගඟේද? ඒව තියෙන්නේ ගඟේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔය ටික නේද මනසේ විතර්කය කියලා කියන්නේ? ඕක නේද? ඔය ටික තමයි මනසේ විතර්කය කියලා කියන්නේ. ඊට පස්සේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියන දේවලුත් තියෙන්නේ කොහෙද? ඒකත් තියෙන්නේ ගඟේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන ඉන්ද්‍රයන් ටික කොහෙද තියෙන්නේ? ඒව තියෙන්නේ ගඟේ. සාමාන්‍යයෙන් ඕවා අල්ලගෙන නේද මිනිස්සු ජීවත් වෙන්නේ දිනෙදා? ওই දේවල් ටික අල්ලගෙන තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා ගඟේ ගහගෙන යනවා. ගඟේ ගහගෙන යනවා. ඊට පස්සේ අතීතය, ඒ කියපු කරුණු ටිකම යොදවනවා. අපි කොයි විදිහටද? අතීතයට යොදවනවා, අනාගතයට යොදවනවා, වර්තමානයේ යොදවනවා. අතීතය හා අනාගතය වර්තමානයේ කියන එක තියෙන්නේ කොහෙද? ගඟේද? එගොඩද? ගඟේ තියෙන්නේ. එහෙමනම් මේ ගඟේ ගහගෙන යද්දි ගඟේම තියෙන දේවල් එක්ක අල්ලගෙන ඒවත් බදාගෙන තමයි ওই ගහගෙන යන්නේ. අපිට කියනවා ලෝකෝත්තර දෙයක් අල්ලගන්න, ග්‍රහණය කරගන්න, ළඟා කරගන්න ඔබට ඒකට යන්න පුළුවන්කමක් තියෙනවා. එහෙමනම් අපි අර ගඟේ කියන දේවල් පැහැදිලි කරන නිසා ඊට සාපේක්ෂිත නොවන ධර්මතාවය හොයන්න. අපි ගඟේ තියෙන දේවල් පැහැදිලි කළානේ, ළඟට අයිති දේවල්. ඊට සාපේක්ෂිත නැති දේ ගැන පරේක්ෂණය කරන්න හොයන්න නුවණින් හොයාගෙන හොයාගෙන යන නිකාන් නුවණ තියාගෙන ඉන්න එපා. එතකොට කෙලෙස් එහෙමත් වැඩි වෙන්න පුළුවන්. නුවණ කියන එක නිකන් ඔහේ තියාගෙන ඉන්න එපා. නුවණින් හොයා බලන්න. හරියට අර පොලිස් පරීක්ෂකේ හොරෙක් අල්ලනවා වගේ. ඒ විදිහට සත්‍ය හොයන්න හැම තිස්සෙම. දැන් පොලිස් පරීක්ෂකෙක් සොරෙක් අල්ලන්න ගියාම හරි විමසුම් බුද්ධියෙන් හරි සූක්ෂම උපක්‍රම සොයමින් කරමින් ඔහු ඒ අදාළ රාජකාරිය යෙදෙනවා. ඒ වගේ ඔබටත් සත්‍ය ගවේෂණයේදී ඔහේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. හොරා ළඟට එනකම් ඔබත් සත්‍ය සොයාගෙන යා යුතුයි. සත්‍ය සොයාගත යුතුයි. එවනම් අපි හොයනවා එගොඩ ධර්මතාවය අර ගඟේ තියෙන ධර්මතාවයන්ට සාපේක්ෂිත නොව සමාන නොව ධර්මතාවයේ කුමක්ද අපිට එල්ලෙන්න තියෙන ධර්මතාවයේ එල්ලෙන්න තියෙන මුලක් හැටියට අපිට යොදා ගන්න පුළුවන් කුමක්ද කියලා අපි ටික වෙලාවක් පරිශ්‍රණය කරලා බලමු. ධම්මානුපස්සනා භාවනාවේදී බලමු. හොඳයි, දැන් අපි සාකච්ඡාවට බඳුන් කරගමු. ගඟෙහි ගලා යන ධර්මතා පැහැදිලි කරගත්තා. එගොඩ ධර්මතාවය, එගොඩ ධර්මතාවය නම් කුමක්ද? අපිට ආධාරකයක් පිණිස අල්ලගන්න ලබා ගන්න තියෙන ආධාරකයේ එගොඩ ධර්මතාවය නම් කුමක්ද යන ප්‍රශ්නාර්ථය තමයි අපි තිබ්බේ. හොඳයි අපේ පින්නතුන් දකින විදියට මෙගොඩ මෙගොඩ හේවත් ජලෙහි තියෙන ගහගෙන යන ධර්මතා තියෙනවා. ඒගොඩක් කියලා කියන්නේ ඉවුරක්. ඒ ඉවුරු ධර්මතාවය එහෙම නැත්නම් ඒගොඩ වෙන්න තියෙන ධර්මතාවය ඒ මුල ඒ ලනුව ඒ අත්ත නම් කුමක්ද කියන ප්‍රශ්නයයි පින්නතුන්ගේ අසන්නේ. ඔබට ඒගොඩ වෙන්න තියෙන අත්ත කුමක්ද? අය හොඳයි අපි කුමක්ද එල්ලෙන්න තියෙන අත්ත ලනුව කියලායි අපි අහුවේ. එහෙමනම් ඔබ එල්ලෙන්න ඕන අතු ලනු වැල් අපි පැහැදිලි කරන්න මොනවද කියලා. ඔබ එල්ලෙනවා නම් එල්ලෙන්න ඕන රූප නිරෝධයේ එල්ලෙන්න ඕන. එල්ලෙනවා නම් ඔබ එල්ලෙන්න ඕන වේදනා නිරෝධයක. ඔබ එල්ලෙනවා නම් එල්ලෙන්න ඕන තණ්හා නිරෝධයක. ඔබ එල්ලෙනවා නම් එල්ලෙන්න ඕන භව නිරෝධයක. ඔබ එල්ලෙනවා නම් එල්ලෙන්න ඕන අතීත අනාගත වර්තමාන නැති අකාලික දේක. ඔබ එල්ලෙනවා නම් එල්ලෙන්න ඕන තණ්හා නිරෝධයක. ඔබ එල්ලෙනවා නම් එල්ලෙන්න ඕන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි නැති දේක තමයි ඉල්ලෙන්න ඕන. අන්න ඒක තමයි ඔබට මුලක් හැටියට ආරක්ෂාවක් හැටියට පිට වෙන්නේ. නිකං හරි වැරදිලා ඔබ වේදනාවක හරි සංඥාවක හරි සංකාරයක හරි විඥානයක හරි අතීතයේ හරි අනාගතයේ හරි වර්තමානයේ හරි එහෙම නැත්නම් පංච නීවරණවල හරි එල්ලුනොත් එහෙම මොකද වෙන්නේ? ගඟේ ගහගෙන යනවා. දැන් ඔන්න ඔය කියපු මුල් වල එල්ලෙන්නයි ඔබ උත්සාහ කරන්න ඕන. රූප නිරෝධේ එළඹ ගන්න. වේදනා නිරෝධේ එළඹ ගන්න. සංඥා නිරෝධේක එළඹ ගන්න. සංඛාර නිරෝධේක එළඹ ගන්න. විඥාන නිරෝධේක එළඹ ගන්න. අකාලික ධර්මතාවයක් කෙල්ලෙන්නේ අපි උත්සාහ කරන්න ඕන. අකාලික ධම්මෝ කියුවේ ඒකයි. දැන් ඔබ ඔය තුන් කාලේ නෙකොම ප්‍රස්ස තියෙන්නේ නේද? කොම ප්‍රස්ස තියෙන්නේ තිසුඳුන් තියෙන්නේ තුන් කාලේද නැද්ද? තුන් කාලේ තියෙන්නේ. අතීත අනාගත වර්තමාන තුන් කාලේ ප්‍රස්ස තමයි ඔබ විසඳන්නේ. උත්තර තියෙන්නේ ඔය කාලෙමයි. අකාලික තන ඔය එක ප්‍රශ්නයක්වත් තියෙනවද? ප්‍රශ්න උත්තර දෙකම ප්‍රශ්නත් නැහැ උත්තරත් නැහැ. ඉතින් ප්‍රශ්න ඇති තැනකට කොහොමද ඉතින් උත්තර අවශ්‍යත් නැහනේ. ඒ නිසා ප්‍රශ්න උත්තර දෙකම නැහැ. අකාලිකෝ ධම්මෝ කියලා කියන්නේ ඒකයි. අන්නේ අකාලික ධර්මයේ තමයි ඔබ යන්න ඕනේ. දැන් මේ විදිහට හොයනකොට ඔබට එක වරකදී එක වරට මේක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. තේරෙන්නේ නැති වුණාම අපි මොකද කරන්නේ? ඒක කිසි තේරුමක් නැති එකක් කියලා අහකට දානවා. එහෙම අයට කවදාවත් මේ පොළොවේ දින මණික් හොයාගන්න බෑ. උදැල්ලක් දෙකක් ගහලා මණික් හම්බ වෙනවද? නෑ. ඒ මිනිස්සු මැනික් හම්බ වෙනකම්ම ඔව් හොයනවා හොයනවා හොයනවා. ඊට පස්සේ දෝනාවල් ගිහිල්ලා ලී කැබිලි ගහලා මේව කරලා මෝටර් දාලා වතුර ඇදලා ලොකු දුකක් විඳිනවා මැනික් හොයාගන්න. ඒ නිසා ඔබත් උදැල්ලක් දෙකක් ගහලා හිතන්න එපා මේක නම් මට තේරෙන්නේ නෑ කියලා. ඒ නිසා බොහොම ගැඹුරින් හොයන්න ඕන, කැප වෙන්න ඕන. අත දිගටෙක් තියෙන දෙයක් නම් බොහොම පහසුවෙන් කඩා ගන්න පුළුවන්. මේක අත දිගටෙක් තියෙන දෙයක් නෙමෙයි, ඊට වඩා ගොඩාක් ඉහළින් තියෙන දෙයක්. මම අත දිගටෙක් කියලා කිව්වේ මොකන්ද? ඉන්ද්‍රියන්ට කඩා ගන්න පුළුවන් දෙයක් නම් කඩා ගන්නවා. ඇහැට රූපයක් කඩා ගන්න පුළුවන්. කනට ශබ්දයක් නම් නෙලා ගන්න කඩා ගන්න පුළුවන්. නාසයේ ගඳක් සුවඳක් නම් රසයක් නම් දිවට ගතට ස්පර්ශ වෙන දෙයක් නම් ඝන ද්‍රව්‍යයක් නම් ඝන ද්‍රව්‍යයක් නම් ගන්න පුළුවන්. මනසට මවා ගන්න තියෙන සංකල්පයක් නම් ගන්න තිබ්බා. නමුත් ඒව ඉක්මවා ගියපු මේ ධර්මතාවයට අපි විශිෂ්ට ඥානයකින් විශිෂ්ට කැපවීමකින් ක්‍රියා කළ යුතු වෙනවා. ඒ අසීරු ධර්මතාවය ප්‍රඥාවන්තයන් විසින්ම ප්‍රතිවේධය කරන ධර්මතාවය. ඒ වෙනුවෙන් ඔබ කැප කළ යුත්තේ, මුවහත් කළ යුත්තේ, දියුණු කළ යුත්තේ එකම එක ධර්මතාවයයි. ඒ කුමක්ද? ප්‍රඥාව. ප්‍රඥාව විදර්ශනාව පරිශ්‍රණය කියන ගුණය ප්‍රඥාව සමග දියුණු පමුණු වෙන්න ඕන. එහෙමනම් ආකල්පයන්ද දෙන්නේ මේ ධර්මතාවයේ අවසානයේ ප්‍රතිඵලය නෑ. ආකල්පයක් නෙමෙයි. ඔබට සමාධියක්ද ලබා දෙන්නේ මේ ධර්මතාවයේ කෙලවරේ? සමාධියකුත් නෙමෙයි. ඔබට අසංසුන් බවක්ද මේ ධර්මතාවයේ කෙලවරේ ලැබෙන්නේ? අසංසුන් බවක් නෙමෙයි. ඔබට ලැබෙන්නේ එකම එක දෙයයි, ඒ තමයි කිසිවක් නොලැබීම. කිසිවක් නොලැබීම තමයි ඔබට ලැබෙන එකම එක ධර්මතාවය. කිසිවක් නොලැබීමට ඔබ අකමැතිද? කිසිවක් නොලැබීම බොහෝම හොඳයි. කිසිවක් නොලැබීම බොහොම හොඳයි. මක්නිසාද? හැම මලක්ම පර වෙනවා. හැම මලක්ම පර වෙනවා. එහෙමනම් පර වෙන්නේ නැති මලක් තියෙනවද? සතුටු වුණොත් දුක් වෙන්න සිද්ධ වෙනවා. එයින් අදහස් කරන්නේ මම මේ ලෝකේ ඔබට නීතියක් පනවන්නේ නැහැ. මේ තියෙන කෑමක් කන්න එපා, සතුටු වෙන්න එපා, ප්‍රීතියෙන් ජීවත් වෙන්න එපා කියලා එහෙම දෙයක් නෙමෙයි මේ කියන්නේ. පරමාර්ථයක් මේ කියන්නේ. පරමාර්ථ සත්‍යයක්, යථාර්ථයක් කියන්නේ. සත්‍ය සත්‍ය නම් සත්‍ය ලෙස සත්‍ය තේරුම් ගැනීමේ වරදක් තියෙනවද? කිසිම වරදක් නැහැ ඒකේ. සත්‍ය සත්‍ය නම් සත්‍ය ලෙස තේරුම් ගන්න ඕන. සතුටු වෙන්න මහා පඩිවරු වගේ, මහා ඉසිවරු වගේ. සංවේගයද වෙන්න මහා ඉසුවරු වගේ, මහා පඩිවරු වගේ. විරෝධතාවයද පළ කරන්න මහා ඉසුවරු වගේ, මහා පඩිවරු වගේ, රහතුන් වගේ. දැන් නිකම්ම නිකම් පුහුදුන් නූගත් මිනිස්සෙක් විරෝධතාවයක් අකමැත්තක් ප්‍රකාශ කරන විදිය නෙමෙයි මහා දාර්ශනිකේ රහතන් වහන්සේ කෙනෙක්, මාර්ගඵලලාභී කෙනෙක් විරෝධතාවය පල කරන විදිය. ඒ ඇත්තත් විරෝධතාවය පල කරනවද නැද්ද? යම් යම් කරුණුවලට විරෝධතාවය පල කරනව නැත්තේ නෑ. බුදුරජාණන් වහන්සේලා වුණත් විරෝධතාවය පල කරනවා. ඒ විරෝධතාවය පල කරන ඔය විනය නීති එහෙම සම්පූර්ණයි හැදෙන්නේ විරෝධතාවය පල කිරීමෙන්. ඒ දේ කරන්න එපා කියලා කියනවා. එමනම් ඒ විදියට පල කිරීමේ හැකියාව තියෙනවා. දැන් විසාකා වගේ උපාසිකාවකුත් බොහොම සන්තෝෂ වුණා. තාම ප්‍රබුද්ධ විදියට, තාම ජේෂ්ඨ විදියට, සාමාන්‍යයෙන් කොක් හඬ දෙමින් hina වෙවි ඉන්න තමන්ගේ යාළුවෝ ටික දැකලා මොකද කිව්වේ? "කෝනු හාසෝ කිමානන්දෝ." කුමන හාස්‍යයක්ද, කුමන සතුටක්ද? ඈ නිරන්තරයෙන්ම අන්ධකාරයෙන් දැවෙමින් සිටියේ මොන සතුටක්ද කියලා ඇහුවා. ඒ කියන්නේ එතකොට විසාකාවගේ සන්තෝෂයේ මොන මට්ටමක තිබ්බද කියලා හිතාගන්න පුළුවන්නේ නේ. ඒක ඉතාම ප්‍රබුද්ධ සන්තෝෂයක්. හැබැයි විසාකාව හොඳට මේ ඇඳලා පැළඳලා තියෙනවා කියලා පේනෝ ඒ දෙවුරම් මෙහෙරේ නේද? අර මාල පළඳනා ටිකත් අමතක වෙලා ගියා. අමතක වෙලා ගියා කියලා කියන්නේ ඒකට හේතුව මේ මාර්ගඵල ලැබුවයි කියලා මේ කනකර නැතුව ගිහිල්ලා නැහැ හොඳට ඇඳලා පැළඳලා එයා බොහොම සිටුවරයෙක්ගේ හරියාවක් වන නිසාත් ප්‍රබුද්ධ කාන්තාවක් වන නිසාත් මහාලතා පළඳනාව කියලා කියන්නේ ඒ කාලේ රූප රාජිනියට ලැබෙන සම්මානය. මහාලතාව කියන්නේ ලස්සනම කාන්තාව කියන එක. එහෙමනම් ලස්සනම කාන්තාවට ලැබෙන තියෙන පළඳනාවත් ඒක වසරකදී ලබලා ඒ දෙත් ඒ පළඳගෙන තමයි ගියේ යන්නේ. ඒකට විශේෂ ගෞරවයක්ත් තියෙනවා. හරි. ඉතින් ඒකත් අවසානයේ මිල කළා තියෙන සමහර අය කියනවා ඇත්තු 7 දෙනෙක් විතර බරයි කියලා. ඒ බොරු. ඇත්තු 7 දෙනෙක් බර එකක් දන්නේ මොකද කරේ? ඇත්තු 7 දෙනෙක් නෙමෙයි ඇත්තු 7 දෙනෙක් විතර වටිනවා. කියන්නේ සෑහෙන මිල මේ මැණික් ඔබලා රත්රන් ඔබලා හදන ශාල පළඳනාවක් මාල හතක්. මහලතා පළඳනාව කියලා. අද මම හිතන්නේ අද රූප රාජිනියන්ට එච්චර දෙයක් හම්බෙන්නේ නැහැ. ඔය මොකක් හරි ඉරටු කෑල්ලක් වගේ මොකක් හරි එකක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා දැන් ඒවත් පළඳගෙන ගිහිල්ලා තියෙනවානේ. නමුත් දර්ශනේ තිබ්බා. දර්ශනේ හොඳින් තියාගත්තා. නිසා පින්නතුනේ ඒ විසාකා මහ උපාසිකාව සියල්ල අතහැරලා ජීවත් වෙච්ච කෙනෙක්. හැබැයි හොඳට ගියේ වටපිටාව සුද්ධ කරගත්තා. මේ හොඳට ඇඳ පැලඳ මූණ කඩ හේදුව අත්මැද්ද හොඳින් මිනිස්සුන්ට ප්‍රියමනාප ලෙස කතා කළා. දරු හැදුවා. දරුවන්ට යුතුකම් ඉෂ්ට කරා. ස්වාමියා හිටියා. ස්වාමියා සමග බොහෝම සුහදව සාමකාමීව ජීවත් වුණා. ඉතින් බොහොම අර්ථාන්විත ජීවිතයකුත් තිබ්බා. දර්ශනයකුත් තිබ්බා. ඒ කිසි ගැටලුවක් නෙමෙයි. කිසි ගැටලුවක් නෙමෙයි. දැන් ලෝක ධර්මතාවයේ තේරුම් ගත්තොත් යථා අවබෝධයෙන්ම ඊළඟට ඒ ධර්මතාවයේ සමග ලෝකේ ජීවත් වෙන්න උවමනා කරන දර්ශනය තමා තුළ පහළ වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් ගින්දරේ තියෙන නපුරු ස්වභාවය, දරුණු ස්වභාවය දැනගත්තම අපි මොකද කරන්නේ? ගින්දරත් එක්ක පවතින ඕන ක්‍රමය දැනගන්නවා. එහෙම දැනගත්තාම අපිට පාඩුවක් වෙන්නේ නැහැ. නමුත් කුඩාම ළමයෙක් දන්නේ නැහැ මේ ගින්දර පිළිබඳව අවබෝධයට පත් වෙලා නැහැ. ඒ නිසා යම් ළමයා මොකද කරගන්නේ? අන්න අවධානයක් නැතුව පුච්ච ගන්නවා. ඒසා අවබෝධයට පත් වුණාට පස්සේ ඒක ජීවිතේෙම පැන නගිනවා. කොහොමද ඒ සමග ජීවත් වෙන්න ඕමනා කියන දර්ශනය. එවන අපේ පින්නතුන් නිරන්තරයෙන්ම රූප වේදනා සංඥා සංඛාර විඥානවල ලෝභ දේශ මෝහ වලින් එහෙම නැත්නම් පංච නීවරණ වලින් බැසගන්නේ නැතුව ඒවයින් ඉවත් වෙලා නිරන්තරයෙන්ම ඔබ හොයන්න ඕන මොකද්ද? අර නිරෝධ ධම්ම. නිරෝධ ධම්ම කිං කුසල ගවේසි. කුසලය කියන්නේ මොකක්ද? කුසලය කියලා කියන්නේ දක්ෂතාවය නෙමෙයි. ඔය කුසලතා කියලා කියන්නේ කුසලතා කියලා ඒක මේ අපේ අය දාන දින කුසලතා කියන්නේ හැකියාවන් වලටනේ. මේ කුසලස්ස උපසම්පදා වෙන කතාව. නිර්වාණයට සුදුසුකම නම් තමයි. ඒ වුණාට මේ කුසලයේ ගැන කියලා කතා කරන්නේ අකුසලයේ නැති අවස්ථාව වලට. අකුසලයේ කියලා කියන්නේ මොකද්ද? රැඳීමට හේතු වෙන ධර්මතා. අකුසලයක් ඕනම දෙයක්. දැන් පින්නතුන්ට පැහැදිලි කළොත් එහෙම පින් පව් දෙකම ගැනෙන්නේ අකුසලයට. පිනයි පවයි දෙකම ගැනෙන්නේ කොහොමද? අකුසලයක් ඒක. ඒක රැඳීමට හේතුවක් තියෙනවා. එහෙනම් දැන් මේ යුතුයකම් ඉෂ්ට කරන්න නැතුව ඉන්න එපා. හොඳේ. පින් දහම් කරන්න නැතුව ඉන්න එපා. ඒකනේ කියන්නේ අර විසාකාව දන් දුන්නු ක්‍රමයක්, කොසල් රජතුමා දන් දුන්නු ක්‍රමයක් එකම දහන්නේ තමයි වෙනස්. අනේ විදුසිටුමා දන් දුන්නු දේවරම් මහවිහාර දන් දුන්නු ක්‍රමයක් අර ජේත කුමාරයා දන් දුන්නු ක්‍රමයක් වෙනස්. ජේත කුමාරයා දන් දුන්නු ක්‍රමය දන්නවනේ නේද? එයාගේ ඊටම ඒක ගත්තා. අරගෙන කිව්වා අවතාරණයක් කාවණු අතුරුනකන් ඉඳලා කිව්වා හා දැන් ඔය ඇති කියලා. ඊට පස්සේ අවසානේ පර්චස් 10ක් විතර දීලා කිව්වා මේකත් මම නිකන් දෙන්න මේ මගේ නම දාන්න කිව්වා මේකට. කොහොමද වැඩේ? කමන්නේ කන්නන්නේ කමන්නේ කිව්වා. ඉතින් ජේතවනාරාමි කියලා අදත් ඒකට කියනවා. හැබැයි අනාථපිණ්ඩිකස්ස ආරාමය කියලා තමයි සූත්‍රවල පාවිච්චි කරන්නේ. අනාථපිණ්ඩිකස්සතුමාගේ ආරාමය කියලා පාවිච්චි කරන්නේ. ඊට අනමත් තියෙනවා. එතකොට අනේ පිටිසුතුමා කමක් නැහැ හොඳයි මට නමක් ඕනේ මට ඕන ආරාමයක් හදන්න විතරයි කියලා එයා ආරාමයක් හදුවා. අර නමක් ගත්තා ඒ දෙන්නගේ දෙක. එතකොට අනේ පිටිසුතුමා කුසලයේ පිහිටලා වැඩ කළා. අරයා පිනේ විතරක් නෙමෙයි මාන උද්දච්චකම් වල පිහිටලා වැඩ කළා. ඒ විතරක් නෙමෙයි ඔය දේවරම් මහ විහාරේ විවෘත කරන දවසේ ජේත කුමාරයාත් නිකන් හිටියේ නෑ. පාපිස්සක් අරගෙන ආව මේ දාන්න. මෙයා හිතේ බුදුහාමුදුරෝ දේවරම් මහ විහාරේ වැඩ ඉන්න ආසනේ ළඟම පුටුවට මේක එලන්න තමයි හිතාගෙන අරගෙන ආවේ. අරගෙන ඇවිල්ලා ඇහුව මේ මමත් පාපිස්සක් ගෙනාව මේ දාන්නද මේක. ඊට පස්සේ අනේ පිටිසිරිතුමා කෝ ඔයාට කැමති තැනක් බලලා හොඳ තැනක් බලලා දාන්න මේක කිව්වා. දාන්න කිව්වා. දැන් මේක තරයි යනවා. ගිහිල්ලා බැලුවාම බුදුරජාණන් වහන්සේගේ ආසනේ ළඟ මේ ගෙනාවු පාපිස්ස වගේ දහස් ගුණයක් වටිනා පාපිස්සක් හොඳ එකක් එතන තියෙනවා. ඒ ඒකයින් කළා මේක දාන්න පුළුවන්. එතනක් දාන්න බෑ. ඊට පස්සේ දානශාලාව ළඟට යනවා. එතනක් තියෙනවා මීට වඩා හොඳ පාපිස්සක් දාලා. ඊළඟට අනිත් කුටිවලට යනවා. ඒ තැන්වලත් තියෙනවා මේ පාපිසි. මේ මීට මේ ගෙනාපෙකට වැඩිය හොඳ එකක් තියෙනවා. ජේත කුමාරයා ගෙනාපෙකට වඩා හොඳ පාපිසක් ලස්සන එකක් වටින එකක් හොඳ එකක් දාලා තියෙන්නේ. ඉතින් ඔහොම ගිහිල්ලා අවසානයේ දාන්න තැනක් නැහැ. ඊයන ඒකෙන් පැහැදිලි වෙනවා ටිකක් බාලයක් කරගයිලා තියෙනවා. ඊට පස්සේ මොකද වුනේ? දන්නව නේද? හරියට අර මේ පය සෝදලා මේ මඩ එහේ මේ පිහිදාගෙන යන්න කකුල පිහිදාගෙන යන්න ඔය දාන්නේ අන්න එතෙන්ට ඒ පාපිස්ස දැම්මා. ඒ පුතඥයාගේ පින්කම්. ඊළඟට අර අනේ පිරිසුතුමාගේ පින්කම් වැඩ පිළිවෙල. ඉතින් ඒ නිසා මෙතෙන්දී පුන්නේ පාප පහීනස්ස නත්ති ජාග රතෝ මයං. පින්පව් දෙකම නැසුවට පස්සේ සසර බය නැති වෙනවා. දැන් පින්පව් දෙක නසන්න කියලා කිව්වහම පින්නතුන් වැරදි විදියට තේරුම් ගත්තොත් එහෙම මොකද කරන්නේ? දැන් අපි පව් කරන්නත් හොඳ නැහැ, පින් කරන්නත් හොඳ නැහැ. ඔහි ගස් ගල් වගේ ඉන්න ඕන. යුතුයකම් ඉෂ්ට කරන්නෙත් නැහැ. අමතාතර සලකන්නෙත් නැහැ. හරි වැඩක් වෙන්නේ එහෙම වුණොත් එහෙම. එහෙම වුණොත් අර තර්පයාගේ වලිගෙන් අල්ලගත්තා වගේ වැඩක් තමයි ඒක වෙන්නේ. මේ පින්පව් කියලා කියන්නේ මොකන්ද? ඇලීමයි ගැටීමයි. ඇලීමයි ගැටීමයි. පුහුදු මිනිසුන් පින්කම් කරන්නේ ඇලීමෙන්ද නැද්ද? ඇලීමෙන්. ඔය පන්සල් වල ගිහිල්ලා බලන්න හැම තැනම කින්තුල්ලෝ ගෙහුවා වගේ ගහලා තියෙනවා. හැම තැනම කළු ලැහි බෝඩ් ගහලා තියෙනවා. ඒක ගැලෙව්වොත් එහෙම යක්ෂා වෙසින් පන්සලට එන්නේ මේ දුම්මල වරම අරගෙන. තේරුණානේ? නේ පින්කම් කැලේ බෝඩ් එක ගැලෙව්වොත් එහෙම. ඉතින් අපි ඒක දැකලා තියෙනවා. ඒව නිකම්ම පින්කම් නෙමෙයි. ඒ නිසා බලනකොට අපේ පින්නතුන් ඒ කරන පින්දහම් දිහා බලනකොට ඒ අයගේ ක්‍රියාවලියන් දිහා බලනකොට ඒක හරි යගේ අනග්‍රහිත චිත්තෝ දහනන්දේති. ආය කිසි දෙයක් නැතුව හිත සැහැල්ලු කර ගැනීමේ අදහසින් සැහැල්ලුව පමණක් හිතේ සතුට පමණක් තියාගෙන ගම් පින්කම් කරනවා. ඒක තමයි බොහොම වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඒ පින්පව් දෙකම නැසුවට පස්සේ හිතේ ඇති වෙන්නේ මොකද්ද? කුසලය. කුසලය කියලා කියන්නේ වීතරාගී, වීත දෝෂ, වීත මෝහ කියන ධර්මතාවයන් වලින් යුක්තයි. පින්පව් දෙක එහෙම නැහැ. රාගයෙන් යුක්තයි, දෝෂයෙන් යුක්තයි, මෝහයෙන් යුක්තයි පින්පව් දෙක. තේරෙනවා නේද? හැබැයි පින උපකාරකයි, පින උපකාරකයි, පිනේ පිහිටක් තියෙනවා. තේරෙනව නේද? පිනේ පිහිටක් තියෙනවා. ඒක ඒක හරියට මොන වගේද? ඒක හරියට ගමනක් යන්න තියෙන ආධාරකයක්. ඒක වාකේ හොඳයි. ඒ ආකාරයට අපි අපේ මනස පිළිබඳව තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන. දැන් පරේෂණය සඳහා පින්නතුන් උත්සුක වෙන්න ඕන. ඒවා පිළිබඳව මේ වැඩි වැඩි සංකල්ප ඇති කරගන්න හොඳ නෑ. පරේෂණය කරගෙන යනවා නම් එච්චරයි කරන්න තියෙන්නේ නිවන් දකින්න. අපේ ඇයට තියෙන්නේ අර බහු බුද්ධි තියෙනවනේ, ගොඩාක් තියෙනවා. තනින් තනින් පොත් බලලා, බණ අහලා, අර කරුණු ගලපලා, මේ කරුණු ගලපලා, තමන්ගේ දැනුම ගලපලා වැඩ කරන්න යනවා. ඒකට කියන්නේ පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා. පඬිතයා ඒක මනින්න හදනෝ, වැටේද කියලා සංකල්පනය කරනෝ, නොවැටේද කියලා හිතනෝ, කොච්චර කාලයක් ගත වේද කියලා හිතනෝ. එතකොට අර නිකන් ඉන්න සාමාන්‍ය මිනිස්සු 100ක් විතර එහා ගොඩට එකඩ වෙලා ඉවරයි පඬිතය ගණන් හදනකොට. තේරුණා නේද? ඒ වගේ අර එදා කාලේ හිටියා අර මුකුත් ගාතාවක්ම කියාගන්න බැරි හාමුදුරු කෙනෙක්, මොකන්ද උන්වහන්සේගේ නම? චූලපන්තක හාමුදුරුවෝ. මොකද්ද දුන්නේ? රෙදි කෑල්ලක් දීලා කිව්වා රජෝහරණං 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 කියලා, මේක පිරිමදින්න කියලා කිව්වා. අවුවේ වාඩි වෙලා, අවුවේ වාඩි වෙලා දුන්නේ මොකටද? මෙයාට ඩිංගම වීර්යමදි. අවුව රත් වෙන්න මොකද කරන්නේ? මේ වැඩේ ඉවර කරන්න ඕන. මේක මාර්ගඵල රහත් වෙන්න දීපු දෙයක්. මම රහත් වුණාට පස්සේ මේක නැගිටින්න පුළුවන්. මේ වැඩේ ඉවර කරන්න ඕන ඉර පායන්න කලින්. ඉතින් ඉර පායන්න මෙයාගේ වේගය වැඩි වෙනවා. මේක ගැන අවධානය, වීර්යයත් එකක් වැඩි වෙනවා. රජෝහරණං රජෝහරණං කියලා රෙදි කෑල්ලක් පිරිමදිනවා. අපේ අයට දුන්නොත් එහෙම මොකද කියන්නේ ඔක? අපි දහම් පාසල් ගියේ නැතේ කියලාද හිතන්නේ බුදුහාමුදුරුවෝ? අපි දහම් පාසල් ගියා, ඔය රෙදි කෑලි පිරිමදින්න අපිට පුළුවන්ද කියලා එන්නේ? ඈ, අපි දහම් පාසල් වල උගන්වලා තියෙනවා. අපි මොඩියෝ කියලා හිතුවද රෙදි කෑලි පිරිමදින්න? ආනන්ද නැද්ද? අහන්න පුළුවන්. අහන්න පුළුවන් ඈ. අපි අභිධර්ම පන්තිත් ගිහිල්ලා තියෙනවා. ඈ, අපි ආනන්ද හැමදාගේ භාවනා වැඩසටහනට ගිහිල්ලා තියෙනවා. ඔය රෙදි කෑලි පිරිමදින්න අපිට ඕනේ. අපිට ඕනේ ගැඹුරු මන. ඔය தත්ත්වය තමයි වෙන්නේ. ඒ නිසා ඕනෝට වැඩි බහුබුද්ධි ඇති කරගන්න තරම් එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? බහුබුද්ධි විනාශාය. බහුබුද්ධි කියලා කියන්නේ මිනිස්සයා දියුණු කරන ධර්මතාවය නෙමෙයි. අවශ්‍ය කරන ප්‍රමාණයටයි දැනුම තියෙන්නට ඕන. අවශ්‍ය කරන දේ තියෙන්නට ඕන. ඒ නිසා හැම වචනයක්ම තත්ත්ව පරිශ්‍රණයට භාජනය කර කර ඉන්නේ නැතුව ඒ වචනය ඔස්සේ Tamanට ගමන් කරන්න පුළුවන් නම් තියෙනවා. දැන් අපි ලෝකෝත්තර කරුණු දිනු. ඒ ලෝකෝත්තර කරුණු පුළුවන් තරම් Taman ග්‍රහණය කර ගන්න බලන්න. ඒ ග්‍රහණය කරන්න දරන උත්සාහය හොඳ උත්සාහයක්. තේරෙනවනේ? ඒ ග්‍රහණය කරන්න, ලෝකෝත්තර ධර්මයේ ග්‍රහණය කරන්නට උත්සාහ කරන උත්සාහය, අර ඒගොඩ තියෙන ධර්මතාවයන් ග්‍රහණය කිරීමට දරන උත්සාහය හොඳ උත්සාහයක්. ඒ උත්සාහයේදී මොකද වෙන්නේ? අපි ළඟ තියෙන පංච උපාදානස්කන්ධය අඩු වෙනවා, ලිහිල් වෙනවා, නැති වෙනවා, බුරුල් වෙනවා. එහෙමනම් යම් දවසක අපි එනවා නිරුත්සාහය කියන තැනට එනවා. නිරුත්සාහය කියන්නේ කේනෝ? නිරුත්සාහය කියලා කියන්නේ ආවේග නැති, වේග නැහැ, වේග නැහැ. ආර්ය තුෂ්ණීම් භාවය කියලා කියන්නේ ඕක තමයි. හාත්පස නිදහසක්. මේ බුදුරජාණන් වහන්සේක අවස්ථාවක දේශනා කරන මේක හරියට තේරුම් ගන්න ඕන. හැබැයි මේ ලෝකයේ නොමිලේ ලබන්න තියෙන එකම එක දේ තමයි නිර්වාණය. ඔබේ ඇසට යමක් කැඳවා ගන්න නොමිලි බෑ. ඔබේ ඇස යොදවන්න ඕන, අතීත මතකය යොදවන්න ඕන, වේදනාව යොදවන්න ඕන. එහෙම යොදවලා තමයි ඔබේ මනසට ඒදී කැඳවගන්නේ. හැම දෙයක්ම හිතේ චිත්තාවේගයක් පමා උපදින්න වීරයක්, ඡන්දයක්, කැමැත්තක්, නන්දියක්, රාගයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. මිනිස්සු ද්වේෂ කරන්නේත් නිකන් නෙමෙයි. ඒ ද්වේෂය පුරුදු කරලා, ද්වේෂය ආස්වාදනය කරගෙන, ද්වේෂය හොඳ දෙයක් හැටියට සලකලා ද්වේෂ කරන්න පුරුදු වෙනවා. අනිකුත් සිතුවිලිත් කෙලෙස් දහාමයන් එහෙම තමයි. මිනිස්සු ඕන කමින් ප්‍රගුණ කරන්නේ. නොමිලේ ලබන්න තියෙන එකම දේ තමයි නිර්වාණය. නිර්වාණය දකින්න ඇස යොදවන්න ඕනත් නැහැ, අතීත අනාගත වර්තමාන යොදවන්න ඕනත් නැහැ, කන යොදවන්න ඕනත් නැහැ, අතීත අනාගත වර්තමාන යොදවන්නත් ඕනේ නැහැ. ඊට පස්සේ නාසය යොදවන්න, දිව යොදවන්න, ශරීරය යොදවන්න, මන යොදවන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන යොදන්න උමනා වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ ලොකු බලෑණියක් තියෙනවා, ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ කියන බලෑණිය යොදවන්න උවමනා කරන්නේත් නැහැ. මේ වයින් නිවන අල්ලන්න පුළුවන්ද? නිවන අල්ලන්න බැහැ. ඒ නිසා මේ ලෝකේ ඉතාම නොමිලේ ලබා ගන්න තියෙන දේ මොකද්ද? නිවන. නොමිලේම ලබා ගන්න තියෙන දේ තමයි නිවන. නොමිලේ ලැබෙන්න තියක් තියෙනවා. දැන් මේක මම වරදවා ගන්න එපා කියලා විශේෂ මේ අන්ඩර්ලයින් කළා කිව්වා, මේක ගන්න එපා කියලා. මොකද එහෙම වුණොත් මොකද කරන්නේ? ඔය ඉන්න විදියට මේ ධානෝ මිලේ හම්බේ කියලා. ඒ නොමිලේ කියලා කිව්වේ ඒක හම්බුණාට පස්සේ කතාව. අපිත් යම් තාක් දුරක ගියා නම් ඒ දුර යද්දී විවිධ පෙරලිකාර කම්වලට, මානසික ගැටලු වලට, ප්‍රශ්න වලට මුහුණ දෙදී යනවා. ගියාට පස්සේ, ඉගොඩ වුණාට පස්සේ තමයි තේරෙන්නේ අපරාධ මෙච්චර කෙටි මාර්ගය තියෙන්නේ. අයියෝ මම ළඟම තියෙන්නේ මේ මෙච්චර පහසුවේ මේක මට දැනක ගන්න තියෙද්දි ඇයි මම මෙච්චර රවුමක් ගියේ කියලා hina යනවා. තේරෙනව නේද? ඒක මම උපමා කරනවා හරියට අර කණ්ණාඩි දෙක ඔළුවේ දාගෙන ගේ පුරා පෙල්ලල කණ්ණාඩි දෙක, ඇස් කණ්ණාඩි දෙක හොයන මිනිස්සෙක් වගේ. එහෙම ධර්මතාවයක් මේක ඔබට අහුුන් නැති වුණාට බොහොම ළඟින්ම සමීපවම තියෙන නිසා, සියුම් ධර්මතාවයන් නිසා පේන්නේ නැහැ. මේක අහුවෙන්නේ නැත්තම් නිවන කියන්නේ ඉතාම සැහැල්ලුවෙන් ලබන්න පුළුවන් ළඟම සමීපෙම තියෙන ධර්මතාවය. නමුත් ඒක පේන්නේ නැහැ. මොකද ඔළුවේ දාගත්තට පස්සේ කණ්ණාඩි දෙක පේන්නේ නේද? පේන මායිමක තිබ්බනම් මේ කරේල්ලේ ඒක දකින්නවා. අර ඔළුවේ තියද්දි ඒක පේන්නේ නැහැ. එහෙම ඉන්නවා නේද? සමහරවිට ඔබටත් වෙලා යන්නේ හැමතැන බල මේ හැමෝටම අතර වටේටම කෑ ගහනවා, කෝ කන්නත් දෙක මේ තිබ්බා මෙතන නෑ කියලා. ඒ නිසා මේක නොමිලේම ලබන්න තියෙන දෙයක්. විශේෂ ලයින් කළා මං ඉතින් කිව්වා, මේක වරදවා තේරුම් ගන්න එපා. බෝ හොයාගෙන යන ඔය ගමන යන්න. ගම්බීරෝ අයන් දම්මෝ පණ්ඩිත වේදනියෝ, මාගේ ධර්මයේ ගැඹුරුයි පණ්ඩිතයන් විසින්, ඥානවන්තයෝ විසින් අවබෝධ කරගන්න. ඒ පොඩි අයට අවබෝධ කරගන්න බෑ. දුෂ්ප්‍රඥාන්ට කරන්න බෑ. ප්‍රඥාව දුර්වල අයට කරන්න බෑ. වයසට යනකම් ඉන්නත් එපා. වයසට යනකොට ස්නායු අක්‍රීයතාවයන් වෙනවා, කල්පනා කිරීමේ ශක්තිය හැකියාව අඩු වෙනවා. ඒ නිසා හැම මොහොතකම අද එයි මරු පින් කරගන්නේ. ওই ගමන යද්දී ඔබ ආදී පංච නීවරණ, කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද, උද්ධච්ච, කුක්කුච්ච, මේ විචිකිච්ඡා, මේ ධර්මතා ටික ඇයි ඔබේ පස්සෙන්? ඔබ හැම මොහොතකම එහෙම අදිනකොට ඔබ මායя නේද කියලා නහබු ගමන්. හරි. අතුරු දහම් වෙනවා, ආලෝකමත් වෙනවා තමන්ගේ මනස. තමර රැවටෙන්න එපා. ද්වේෂය આવොත් මායя නේද? රාගය આવොත් මායя නේද? කම්මැලිකම ආවොත් ඒ මාර බලවේගයක් නේද? මම මේ ධර්මයේ දකින්නවාමයි ජීවිතේ පරදුවට තබලා දහම්සොඬ රජුරෝ වගේ. දහම්සොඬ රජ්ජුරු වගේ දහමසොන් රජ්ජුරු බණපදයක් අහන්න මොකද කරේ? අර ගල් කලාවෙන් යකාගේ කටට පැන්න. යකාගේ කටට පැන්න. ඇයි සියල්ල අතහරින්න අකමැති මිනිස්සු? එතකොට මට කිසිවක් නැහැනේ කියලා හිතෙනවා. නැහැ. කන්දෙන් පල්ලෙහාට පනින්න යකෙක් වගේ පෙනුනට, ඒ කියන්නේ කිසිවක්ම නැහැ සියල්ල අහිමි වෙනෝ වගේ පෙනුනට යට ඉන්නේ සක්‍ර දේවේන්ද්‍රය. පිස්වලාගෙන. ඒ නිසා ඔබට සියල්ල අහිමි වෙනෝ වගේ දැනුණත් සියල්ලම හිමි වෙනවා ඇතදී. කියන්නේ තාම පිරිසිදුව හිමි වෙනවා. අර පටු සිත මහා විශ්වයේ තරම් පුළුල් සිතක් බවට පත් වෙනවා. පටු ඥානෙ මහා විශ්වයේ තරම් පුළුල් සිතක් බවට පත් වෙනවා. මේ ලෝකයේ ඉහළම තනතුර ලැබූ පුජ්‍යලයාට වඩා සාඩම්බර බවක්, අභිමානයක්, වැදගත්කමක් ඇති වෙනවා. කොහොමද උදාන වාක්‍ය කිව්වේ බුදුහාමුදුරු? අග්ගෝහමස්මි ලෝකස්ස, ජෙට්ටෝහමස්මි ලෝකස්ස නේද? සෙට්ටෝහමස්මි ලෝකස්ස කියලා මෙහෙම කිව්වා. ඒ විදිහට දේශනා කළේ මොකද? ඒ විදිහට දේශනා කළේ ඒ ශ්‍රේෂ්ඨ භාවය. දැන් ඒ ශ්‍රේෂ්ඨ භාවයට ඥාතිකම් කියන්නේ යම් කෙනෙකුට හැකියාව ලැබුණොත් මොන තරම් වටිනවද? බුදු පුතෙක් වෙන්න, බුදුහාමුදුරුවන්ගේ දියණියක් වෙන්න මේ පුළුවන්කමක් වෙන්නේ නැහැ මේ සිවුරු පුරව ගත්තයි කියලා කාටවත්. උදේ හවසේ ඉඳලා නිකාම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කිව්වයි කියලා ඒක කියන්න, ඒක නතර කරන්න එපා කියලා පරමාර්ථේ එතෙන්ට එන්න. ඒ කියන්නේ තණ්හාව නිරෝධ කරන්න. මොකද්ද තණ්හාව කියන්නේ? මොකද්ද ඔබ තණ්හාව කියලා කියන්නේ? පැහැදිලි කරන්න බලන්න මේ කාරණේ. මොකද්ද තණ්හාව කියන්නේ? මොකට තියෙන ආසාවද? හා? මොකද තණ්හාව කියන්නේ? ඒක බලන්න නිවැරදිවම මට ඒකට ওই පැත්තෙන් උත්තරයක් ඕන, නැත්නම් ඉතින් කියන එකේ තේරුමක් නැහැ. ඒ නිසා ওই පැත්තෙන් හරියට උත්තරයක් දෙන්න. තණ්හාව යනු කුමක්ද? තණ්හාව කියන වචනයට උත්තරයක් ඔය එක්කෙනෙක් හරි දීපේක ගැන සන්තෝෂයි. තණ්හාව කියලා කියන්නේ අර අපේ ගුරුතුමිය කිව්වා වගේ ඇලීම සහ ගැටීම කියන දෙකට. තණ්හාව කියලා කියන්නේ ඇලීම සහ ගැටීම කියන දෙකට. ඒක තමයි සාර්ථකම උත්තරේ. ඒක තමයි හරිම උත්තරේ. ඔබ ඇලුනත් එතන තියෙන්නේ තණ්හාව, ඔබ ගැටුනත් එතන තියෙන්නේ. ඔබ ප්‍රියමනාප කළත් යම් දෙයකට එතන තියෙන තණ්හාව, ඔබ අප්‍රිය අමනාප පිළිකුල් කළත් එතන තියෙන්නේ තණ්හාව කියලා මතක තියාගන්න. තණ්හාය ජායතේ සෝකෝ. තණ්හාය තමයි අපේ මනස ශෝකයටපත් කරන්නේ, පීඩාවටපත් කරන්නේ, කලම්බණය කරන්නේ, සොලවන්නේ. ඒ නිසා ඇලීම සහ ගැටීම තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව දුරු කරනවා කියලා කියන්නේ ඇලීම ගැටීම දුරු කරනවා කියන එක. ඇලීම ගැටීම දුරු කළොත් එහෙම තමන්ගේ මනස මොන වගේ ස්වභාවයකටදපත් වෙන්නේ? ඇලීම් ගැටීම් නැති ස්වභාවයේ මොනතරම් ප්‍රභාස්වරයිද? මොනතරම් නිවුණු ගුණයකින් යුක්තද? ඔය ඇත්තන්ට මේ ගොඩ වෙන්න බැරි වෙලා තියෙන්නේ මොකද? ඇලීම දුරු කරනවා, දුරු කරනවත් එක්කම ඒකට යොදාගන්නේ මොකද්ද? ගැටීම. හයි ගැටීම රැඳෙනවා. එයා දන්නේ නැහැ මේ ගැටීම කියන්නේ තණ්හාවයි කියලා. ඒකට මාරපාක්ෂික ධර්මතා දෙකක් තියෙනවා. එක මාරපාක්ෂික ධර්මතාවයක් අතහැරලා තව මාරපාක්ෂික ධර්මතාවයක්ම අල්ල ගන්නවා. නිදහස් වෙන්න බෑ. ඔකට කියන්නේ අර හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා. ඒ කියන්නේ නිදහස් වෙන්න පුළුවන් තැනකින් හොරගම අල්ල ගන්න පුළුවන් තැනකින් නෙමෙයි පේනේ අහන්නේ. හොරාගේ අම්මගෙන්. ඒ කියන්නේ මායයාටම අයිති ධර්මතාවයක් තමයි ගැටීම කියන්නේ. දැන් ප්‍රියමනාපත්වය දුරු කරන්න පිළිකුල වඩනවා. පිළිකුල කියන්නේ මායයාට අයිති හැඟීමක්, දුක්ඛ වේදනාවක්, අප්‍රිය අමනාපකමක්. එහෙමනම් මේ සිතේ තියෙන මොනම ස්වභාවයකටවත් මාරු වෙවි ජීවත් වෙලා හරියන්නේ නැහැ. හිතේ තියෙන මොනම ස්වභාවයකටවත් මාරු වෙවි ජීවත් වෙලා හරියන්නේ නැහැ. හිතින් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න තණ්හාව දුරු කරන්න ඕන. තණ්හාව කියලා කියන්නේ ද්වාකාරයට ඇලීම ගැටීම. එහෙම නැත්තම් ලාභ වලාභ අයසෝ යසෝජ නින්දා අපසංසාච සුඛංච දුක්ඛ. ඒ සියල්ලම අනිත්‍ය කොට දකින්න. ඒ කියන්නේ අල්ල ගන්න එපා. අනිත්‍යයි කියලා කියන්නේ අල්ල ගන්න එපා කියලා. එහෙම නැතුව පිළිකුල් සහගත හැඟීමක් ගන්න එපා. ඔබ මේ අනිත්‍යයි කියන වචනේ කියනකොට එහෙම නැත්තම් මේ කැඩෙනවා බිඳෙනවා කුඩු වෙනවා සුනාමියක් ගියා වගේ අදහසක් ගන්න එපා. අනිත්‍යයි කියන්නේ අල්ල ගන්න එපා. ඇලෙන්නත් එපා ගැටෙන්නත් එපා. අර සියල්ල මාස්ටර් ලෝක ධර්මයේ අනිත්‍ය වශයෙන් දකින්න. ඔව්. ඔව්. ඇලීමයි ගැටීමයි දෙකම අනිත්‍ය කරන්නේ. ඒ කියන්නේ මේ දෙකටම ඇලෙන්න එපා. මේ දෙකම නිත්‍ය කරගත්තොත් එහෙම මොකද වෙන්නේ? එතකොට අනිත්‍ය නෙමෙයි නිත්‍ය. ඔව්. බලාපොරොත්තු ඇති නිසා ඔව් ඇලීම ගැටේ ඇලීම ඔව් දෙකම සිද්ධ වෙන්නේ බලාපොරොත්තුවක් නිසා. මොකද බලාපොරොත්තුව මම විසින් මේ දේ කළ යුතුයි, මම විසින් මේ දේ අවබෝධ කරගත යුතුයි, මමම පෙරටු විය යුතුයි, මමම නිවන් දැකියද යුතුයි, මමම රජ විය යුතුයි, මමම ජීවත් විය යුතුයි කියන මේ ගුණයක්නේ තියෙන්නේ මා විසින්. ඒ ඕනෑම තැනක සිටිය යුත්තේ කවුද? මම යයි අදහස් කරනවා. ඒ බලාපොරොත්තුව ලොකුම වරදක්. මම යයි කියලා කියන්නේ හැමතැනම සිටින පුජ්‍යලයා නම් තමයි. හැබැයි ඔබට විශාලතම සතුරුකම එල්ල කරන බලපෑමද මමත්වය. එය ත්‍රස්තවාදයක විසින් එල්ල කරන බලපෑමකට වඩා ප්‍රබලයි. තේරුණා නේද? ඒ නිසා ඔබ වෙන කෙනෙකුට විරුද්ධව මෙතෙක් කාලයක් යුද වැදුණා නම් ඔබ අද ඉඳලා ඔබේ යුද්ධය ඔබ ආරම්භ කරන්න ඔබේ මමත්වයේ වෙනවා. ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. ඒක හරිම සූක්ෂම ඥානයකින් කරන්නට තියෙන කාර්යයක් බවට පත් වෙනවා. හේතුව මම විසින් මේ ලෝක හැම දෙයක්ම කළත් මම විසින් මා පරාජය කිරීම තාමාසීරු කාර්යයක්. ඒක හරියට වෙන්න තුනේ ගලකින්ම පහර දීලා ගල් පර්වතයක් දෙකට කරනවා වගේ වැඩක්, යකඩකින්ම ගහලා යකඩයක් තලනවා වගේ වැඩක්. ඒ යකඩ තලන්නේ මොකින්ද? යකඩකින්මයි. ternary ක යකඩයක් ශක්තිමත් කරලා අරගන්නවා, අනිත් පැත්තේ යකඩ උණු කරලා රත් කරලා තුනී කරනවා, ඊට පස්සේ යකඩේ තලනවා. යකඩයක් උඩ තියලා යකඩ තලනවා. යකඩ ගෑල් තුනයි. යටත් තියෙන කිනිහිරේ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ යකඩ ගෑල්ල තියෙන, ඊට පස්සේ මිටිය කුළු ගෙඩිය දෙනවා. ගහ තලනවා. ඒ වගේ තමයි මනසත්. මෙතන මේ මනසම කියන එක හදාගන්න අපිට භාවිතා කරන්න වෙන්නේ වෙන කොහෙවත් දෙයක් නෙමෙයි. යකඩමයි. යකඩමයි කියලා කියන්නේ මොකද්ද? මනසමයි. තේරෙනවනේ? ඒක සූක්ෂම ධර්මතාවයක් කියන්නේ ඒකයි. නමුත් මනස තුල රැඳීමට හේතු වෙන දැන් ප්‍රතිපදාව හඳුන ගන්නවා. මනසින් ඉවත් වීමට තියෙන ප්‍රතිපදාව හඳුන ගන්නවා. දැන් ඔබ මේ වෙනකොටත් භාවිතා කරන්නේ කාගේ සංඥා පද්ධතියද? මාර්යාගේ සංඥා පද්ධතියයි මේ බණ අහන්නේ. මේ බණ මතක තියාගන්නෙත් මේ මාර්යාගේ සංඥා පද්ධතියයි. මේ බණ මේ වෙනකොට මෙනෙහි කරන්නේත් මාර්යාගේ සංඥා පද්ධතියයි කියලා දැන දැනම මේ දෙයින් එගොඩ වෙනකන් ඔබ මේ පරිශ්‍රණය කරන්න ඕන. ඒ කියන්නේ එයාට ඉන්න බැරි වෙනකොට, මෙතන ප්‍රඥාව එළිය පූර්ණ වෙනකොට, ඉන්න බැරි වෙනකොට පලා යනවා. තේරෙනානේ? අර මේ වදේකට දුම් අල්ලනවා වගේ තමයි. ඇතේකට දුම් අල්ලගෙන මේ මැස්සනේ ඉන්න බැරි වෙනකොට මේ මැස්සෝ යනවා. තේරෙනවද? ඒ වගේ තමයි මේ මීයක් වුණත් ගෙදරට ඇවිල්ලා උඩ හැංගෙන්න තැනක් නැති වෙනකොට පලා යනවා. එතන ඉවත් වෙලා යනවා, අයින් වෙලා යනවා. අවිද්‍යාව නැමැති බලවේගයේ ඔබ තුල ඉන්නේ ප්‍රඥාව නැමැති ගුණය අඩු නිසා. හොඳට ඇලෙන්න පුළුවන් නම්, ගැටෙන්න පුළුවන් නම්, ද්වේෂ කරන්න, වෛර කරන්න පුළුවන් නම් මමත්වයේ හරි සන්තෝසයි. හොඳට දේශ කරාම මමත් ඒ කියන්නේ හරි. ඔයා හරි ෂෝක්. හොඳ දෙකක් කිව්වා. ඔයා හරි ශ්‍රේෂ්ඨයි. එහෙම ඇති කරනවා ඈ. ඔයා හරි ශ්‍රේෂ්ඨයි ඈ කියලා පෙන්නනවා මමත්. ඉතින් ඉස්සරහට යනකොට පොඩි දේවල් වලට හිත රැවටෙන්නේ නැති වුණොත් ලොකු දේවල් ගෙන්නලා පෙන්නනෝ හිත. මොකද නතර කරගන්න. තේරෙනවනේ? තමන්ගේ වැදගත් වෙන සේවාදායකෙක් තමන්ගේ නිදහස් වෙලා යන්න හදනකොට ආයතනයක් වගේ විසින් ඔහුට පඩි වැඩි කරලා වාහන දීලා පහසු ගන්න දීලා එයා තියා ගන්න බලනවා. ඒ වගේම තමයි ඔබ මනසින් පලා යන්න හදනකොට වෙනදට වඩා හොඳට සත්කාර මනස කරාවි. තේරෙනවනේ? වෙනදට වඩා හොඳට සත්කාර මනස කරාවි. ඇවිල්ලා මනසහයි ඔබට මේ தත්තට යන්න පුළුවන්, මේ தත්තට යන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, මේම හොඳ නැද්ද කියලා අහනවා ගාවිලා. එතකොට ඒ වෙලාවට ටක් ගාලා ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ආ ඔබ මාර්යය නේද? මාර්යය නේද කියලා දන්න පුළුවන් නම් ඔබට නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මේ මනසේ ස්වභාවය උපමා කරලා තියෙනවා විවිධ මේ කතන්දර වලින්. එක ජාතක කතාවක් තියෙනවා මේ රන් මුවෙක් පිළිබඳව. ඒ රත්රන් පාට මුවා එක රජෙකුට බොමලා වුණා පණ පිටින් අල්ලගන්න. තුවාලයක් වෙන්නෙත් නැති වෙන්න පණ පිටින් අල්ලගන්න එයාට උවමනා වුණා. එයාගේ ආහස අනුභව කරන්න එයාටම මේක පණ පිටින් අල්ලගන්න උවමනා වුණා. ඉතින් මේ මුවා අල්ලන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නවද කියලා අනබෙරයක් යවුවා. මම එක පුජ්‍යලෙක් ආවා. ඉතින් ඒ පුජ්‍යලයා කිව්වා මේ පුළුවන්ද කියලා ඇහුවා. මම පුළුවන්. හරි මොනවද ඔබට ඕන කියලා ඇහුවාම කිව්වා එයාට මට ඕන තනකොළ මිටියේගේ මේ පැණි අවශ්‍යයි කියලා කිව්වා. ඉතින් ඕක මුලින් තනකොළ වල ගෑවා. ඊට පස්සේ ඒක කකාවා. ඊට පස්සේ තනකොළ මිටියක් කණ්ඩ දීලා ඒක ක්‍රමානුකූලව අරගෙන පහටද ගිහින් මාලිගාව ඇතුළටම ගියා. එතකොට මාලිගාව ඇතුළට ගියාන් පස්සේ ගේට්ටු ඇහුවා. මාලිගාව ඇතුළේ තමයි දැන් ඉන්නේ මුවා. ඔන්න රජතුමනි මං අරන් ආවා කිව්වා. ඒ නිසා මාරයත් එහෙමයි. එතෙන් මුවාට පෙන්වුවේ කවුද? මේ මිනිස්සයෝ. මාරයා තමයි අර උපායශීලී පුජ්‍යලයා. මාරයා තමයි රජතුමා කියලා කියන්නේ. එතකොට මාරයා ළඟට අරගෙන යනවා හෝම රසවන්දේ. දැන් ඔබ බලන්න ওই වේගෙන් මිනිස්සු දුවගෙන යනවා. වටිනාම දේවල් පාගගෙන. වටිනාම දේවල් පාගලා දාලා සුළු දේවල් වලට දුවගෙන යනවා. දැන් සරලව කතා කරොත් එහෙම ලංකාවේ ඉන්න කාන්තාව ගෘහසේවිකාව හැටියට මේ රුපියල් 25,000කට 28,000කට අම්මා තාත්තා දාලා තමන්ගේ දරුවගේ මූණ බලන්න තියෙන එක දාලා තමන්ගේ ස්වාමියා දාලා. හැබැයි ඉතින් මේ ඉන්නේ ස්වාමියෝ නෙමෙයි නු යක්කුනේ ඉන්නේ ඇන්දාවට. ඒ නිසා ඒක දාලා යන සන්තෝෂෙති. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ දාලා ඒ ටික ආවේ අතහැරලා දාමුකෝ. ඒ මලපිරිතෙක් වගේ එනවනම් ඉතින් නේද? ඒ අතහැරලා දාමුකෝ. ඉතින් හොඳ ස්වාමියෙක් ඉන්නවා නම් ඒ ස්වාමිය දාලා මේව කරලා රට දාලා දේශගුණේ දාලා ඔක්කොම දාලා මොකද කරන්නේ? හරි යන. ඉතින් ඒකත් එක නිදර්ශනයක්. ඊට මෙහා ඉතින් අනිත් දේවලුත් තියෙනවා. මේ සද්ධර්මයේ දාලා මේක අවබෝධ කරගන්න තියදී මිනිස්සු මේක අවබෝධ කරගන්නේ නැතුව කල්මරමර ඉන්න එක වරදක්. අප්‍රමාදේන සම්පාදේ. අප්‍රමාදේන සම්පාදේ. සම්පාදේ දැනුම වැඩක් නැහැ. දැනුමත් එක්කම ගැලපෙන්න ඕන දැනුම විතරක් මදි. මොකද්ද? චරාද. ඒ ගන්න ධර්මයේ තමන්ගේ නුවණ තුල හසුරවන්න. චරණය කියන්නේ ඒකයි. ශාරීරික චරණය පමණක් නෙමෙයි මානසික චරණය. නුවණේ චරණය සිද්ධ වෙන සුනාත ධාරේත චරාත ධම්මේ කියලා කිව්වේ ඒකයි. චරණය කරන්න එකයි තියෙන කාරණේ. වෙන කාරණයක් නැහැ. හොඳයි, මේ කරුණු කාරණා සියල්ලත් අපි අරගෙන ටික වෙලාවක් අපි පරිශනය කරනවා. මේ නිරායාසයේ ලබන නිවන පිළිබඳව. කොහොමද මේ නිරායාසය ඇති කරගන්නේ? කොහොමද මේක නිරායාසයෙන් අපිට ලැබෙන්නේ? ඔබ කළ යුත්තේ කුමක්ද? නිවන් දකින්න කිසිවක් මොකද්ද කරන්න තියෙන්නේ? ඔබ කළ යුතු එකම කාරණය නම් කිසිවක් නොකිරීමයි. නිවන් දැකීමට ඔබ කළ යුතු එකම කාරණය නම් කිසිවක් නොකිරීමයි. කිසිවක් නොකිරීම කියලා ඔබට කිව්වොත් එහෙම ඔබ ඔක වැරදි විදිහට තේරුම් ගන්නවා. නිකන් ඉන්නවා කියලා හිතනවා. ඈ ඉතින් නිකන් ඉඳීම කිසිවක් නොකිරීම නෙමෙයි. එතකොට නිකන් ඉඳීමකුත් ක්‍රියාවක් බවට පත් වෙනවා. කිසිවක් නොකිරීම කියන තැන සත්ව බුද්ධල ආත්ම දෘෂ්ටිය නැහැ. ක්‍රියා අක්‍රියා දෙකම නැහැ. අන්න එතනයි කිසිවක් නොකිරීම කියන එක තියෙන්නේ. අක්‍රියාවාදීත්වය හරි ක්‍රියාවාදීත්වය හරි එතන තියෙනවා නම් ක්‍රියාවක් තියෙනවද නැද්ද? ක්‍රියාවක් තියෙනවා. නිසා සත්ව පුජ්‍යලාත්ම දෘෂ්ටිය නැති වෙනවා කිසිවක් නොකිරීම කියලා. ඒ නිසා ඔබ කිසිවක් නොකරන්න උත්සාහ කරන්න, හැබැයි නිකන් ඉන්න උත්සාහ කරන්න නම් එපා. මේ ටික වෙලාවේ ඒ දේ කරන්න බලන්න. හැබැයි නිකන් ඉන්න එපා. කිසිවක් නොකර ඉන්න උත්සාහ කරන්න. මේ ධර්මයේ නැවත නැවත මෙනෙහි කරමින් තමන්ගේ ක්‍රියාව සමග සම්බන්ධ කරලා ගැලපෙනවද කියා නිවැරදි වෙන්න උත්සාහ කරන්න. මොහේ ඉන්න නෙමේ, පරිශනය කරන්න. ඔහේ මනසට දීලා නිකන් ඉන්න, කොයි වෙලාවක හරි පහළ වෙයි කියලා ඉන්න එපා. කොයි වෙලාවක හරි පහළ වෙයි කියන එක ඉන්න එපා. අර කොහේ හරි දැලක් දාගෙන මාළුවෙක් අහුවෙනකන් බලාගෙන ඉන්න බිලි පිටිකාරයෙක් වගේ ඉන්න එපා. ඈ එහෙම ඉන්න එපා. ධර්මයේ හොයන්න. ධර්මයකින් සත්‍ය දවීසි නේ. කින් කුසල ගවීසි. කුසලේ කියන්නේ සත්‍ය කියන්නේ නිර්වාණය කියන්නේ මොකද්ද කියලා හොයන්න. ඊට අනුගතව මනස හදන්න. කිසිවක් නොකිරීම තුළ ඔබට කරන්න තියෙන එකම දේ තමයි කිසිවක් නොකිරීම. එහෙමනම් ඒ කාරණේ ගැඹුරහා යථාර්ථය පසක් කරගෙන ටික කාලයක් ඒ ධම්මානුපස්සනාව යෙදෙන්න. නිර්වාණ ධර්මය කියලා කියන්නේ විනාඩියකින් තේරුම් ගන්නත් පුළුවන්, සත් දිනකින්, මාසකින්, අඩ මාසකින්, වසරකින්, දස වසරකින් සහ ජීවිත කාලයම හරි කැප වෙලා තේරුම් ගන්න තියෙන ධර්මතාවය. අපිට කියන්න බෑ මෙයාට මේ කාලයයි තියෙන්නේ කියලා. නිවනට තියෙන දුර එක 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 දාට එක එක දුර තියෙන්නේ. ඒ දුර ගෙවාගෙන එන්න ඕනේ. ඒ වගේම එක 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 කෙනාට තියෙන වේගය එක එක ආකාරයයි. ඒ වේගය ගෙවාගෙන එන්න ඕනේ. කෙසේ වෙතත් ඒ නිවනට ලං වෙනවා පින්නතුනි හැම දවසකම සද්ධර්මය ශ්‍රවණය කිරීමනු, ධර්ම පරේෂණය යෙදීමනු, ටික ටික හරි ඔබ නිවනට ලංවීම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා නිෂ්ඵලයි කියලා හිතන්න එපා. ප්‍රධාන ඵලය කියන ධර්මතාවය අවබෝධ නොවුනත්, හසු නොවුනත්, නිර්වාණය කියන ධර්මතාවයට ඔබ සෑම දවසකම ලං වෙනවා. ඊට අදාළ කරන ප්‍රඥා සම්පත්තිය ඔබේ ජීවිතය තුළ ඇති වෙනවා. ඒ නිසා නිෂ්ඵල දවසක් බවට පත් වෙන්නේ නැහැ කිසිම දවසක්. හැම දවසක්ම බොහෝම වටිනා කියන දවසක් හැටියටයි අපිට සලකන්නට පුළුවන්. හොඳයි, දැන් අපි සාකච්ඡා කරලා බලමු. අපි මුලින් පැහැදිලි කරපු ඒ නිරායාසේ ධර්මතාවය පිළිබඳව දැන් මේ ලෝකේ පුජ්‍යලයට කරන්න බැරි දේවල් ඇහුවොත් එහෙම ඔය කරන්න බැරි එකක් තමයි දේවල් තමයි මේ විශ්වයේ දිගපළල හොයාගන්න බෑ. පුජ්‍යලයට කරන්න බැරි වැඩක්. තේරුණානේ? දිගපළල විශ්වයේ කියන්න බෑ. ඊළඟට කරන්න බැරි වැඩක් තමයි පුජ්‍යලයට නිවන් දකින්න එක. තේරුණානේ? පුජ්‍යලයට නිවන් දකින්න බෑ. හවදා. පුජ්‍යලත්වයෙන් නිදහස් වීම තුලයි නිවන් දකින්න පුළුවන්. පුජ්‍යලයට නිවන් දකින්න බෑ. ස්ත්‍රියකට නිවන් දකින්නත් බෑ, පුරුෂයෙකුට නිවන් දකින්නත් බෑ. ස්ත්‍රියෙක් පුරුෂයෙක් හෝ වෙනත් කෙනෙක් නොවන කෙනෙක් තමයි නිවන් දකින්නේ. තේරෙනානේ? කිසිම කෙනෙකුට පුජ්‍යලයට නිවන් දකින්න බෑ. වෙනත් කෙනෙකුට නිවන් දකින්නත් බෑ. කියන්නේ කෙනෙක් පුජ්‍යලේ සත්වයේ කියන දෘෂ්ටියෙන් නිවන් දකින්න බෑ. ඒකම තමයි නිවනට තියෙන බාධා. ඒක තමයි නිවනට තියෙන බාධා. දැන් මේ ධර්මයේ කියනකොට ක්‍රමානුකූලව ඔබේ තුල ලෝකෝත්තර ශක්තියන් වැඩෙනවා. ලෝකෝත්තර ඥානෙ වැඩෙනවා. ඒක අර කලබල වෙන්න එපා කියන එකත් අපි කියනවා. අර පතලක් හරන මිනිස්සෙක් නේද මුල් දවසේ මැනික් අහුන්නේ නැහැ කියලා පතලත් අහලා යන්නේ නැහැ නේ. Tamanḍa yangisi illamak maayimak meke peenawa nan e ossema yanawa. Ethe obata peenawa nan me osse nivammagak thiyenawa kiyala chaya maatraya. Ekena nivana hambun nathi unada chaya maatraye peenawa nan oba e mage pareshane karagena yannona. Pareshane karagena yannona. ඒ ඔබ තව තවත් නිවනට ලං වෙනවා, සමීප වෙනවා. කිසිවක් නොකර සිටීම කරන්නේ කෙසේද? කිසිවක් නොකර සිටීම කරන්නේ කෙසේද? කිසිවක් නොකර සිටීම කරන්නේ කෙසේද? ඇලීමෙන් ගැටීමෙන් තොරව ඉන්නවා. ඇලීමෙන් ගැටීමෙන් තොරව සියලු දේවල් කරනවා. ආ සියලු දේවල් දකිනවා. මනසින් දකිනවා. ආ හොඳයි හොඳයි. ඈ තමන් තුළ ප්‍රායෝගික කරගන්න ධර්මය. තමන් තුළ ප්‍රායෝගික කරගන්න ධර්මය දැනුම තේහා ගිහිල්ලා තමන් හොඳ තමා තුළින් ධර්මය උපදවා ගන්න උත්සාහ කරන්න. මතවාද ගන්න නම් එපා. රාහේ කිව්වා, මෙහෙ කිව්වා, මේ ආනන්ද හාමුදුරුව කිව්වා, මෙතන කිව්වා කියලා ගන්න එපා. මම මේ කතා කරන්නේ මේ ඈත තියෙන බණ පොතක් ගැන නෙමෙයි. ඈ ඔබේ ළඟම තියෙන ජීවිත පොත ගැන. ඔබේ ළඟම තියෙන ජීවිත පොත ගැනයි මම මේ කතා කරන්නේ. එතකොට ඈත ගිහිල්ලා මේව බලන්න ඕනද? මේව බලන්න ඕනේ නැහැ. ඔබේම මනස ක්‍රියා කරන විදිය සහ ඇලෙන ගැටෙන ස්වභාවය සහ ස්වභාවයන් පිළිබඳව තේරුම් කරගැනීම මේක වටහා ගන්න පුළුවන්. තේරුණානේ? මේක ප්‍රඥා දර්ශනයක්, ප්‍රඥා සම්පත්තියක්. ඒ ප්‍රඥා සම්පත්තිය උදා වෙන්නේ අර අකුසලයට වැටෙන දේවල් ඉක්මවා ඉක්මවා ඒ ශක්තිය කුසලය දියුණු වෙන්න ඕන. කුසලස්ස උපසම්පදා කිව්වේ ඒකයි. කුසලස්ස උපසම්පදා වෙනකොට අර තරාදී බර වගේ කුසල පැත්තට තරාදී නැමෙන්න පටන් ගන්නවා. දැනට මමංකාරයට නැමිලා තියෙන තරාදී මමංකාරයේ තොර වූ පැත්තට නැමෙන්න පටන් ගන්නවා. සීලබ්බර පරාමාසවලට සංකල්ප දෘෂ්ටිවලට නැමිලා තියෙන ජීවිතේ සංකල්ප දෘෂ්ටිවලින් නිදහස් වෙන්න පටන් ගන්නවා. තේරුණානේ? ඒ පැත්තට බර වෙනවා. දැන් ඔයත්තන්ගේ ජීවිතේ යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම අවසානෙම ගන්නේ සත්‍යද මමංකාරයද? මොන සත්‍යය කියලා ගන්නේ මමංකාරයද? සත්‍ය වුණත් අසත්‍ය වුණත් මම පරාද වෙන්න බෑ. ඒකයි හැටි. සත්‍යය කියලා තමයි ගන්නේ, කිසි කෙනෙක් මොකක්වත් අසත්‍යය කියලා ගන්නේ නෑ. හැබැයි සත්‍යය කියලා නම් කරන්නේ අසත්‍යයද? ත්‍රස්තවාදීන් පවා කියන්නේ ඔවුන්ගේ සත්‍යය කියලා නේ, අසත්‍යය කියලා කියනවා. ඒ වගේ මේ මිනිස්සුගේ පුතඥය ගතිය තියෙනවා. එහෙම එයා දන්නේ නැතුව වැටෙන්නේ කොහටද? මමංකාරය. සැබෑ ලෙස සත්‍ය ළඟ නතර වෙන්නේ මමංකාරය අවම කරගත්ත නැති කරගත්ත කෙනෙක් පමණයි. තේරෙනවනේ? තමා ගැන තමාට හඳුන්වා දීමක් කරන්න කියලා කිව්වොත් ලෞතුරා බුදු කෙනෙක් ඇවිල්ලා ඉස්සරහට තමා ගැන හඳුන්වා දීමක් කරන්නේ කෙසේද? මා ඔබගෙන් විමසනවා. බලන් හඳුන්වා දෙන්න ඔබතුමිය ඉස්සෙල්ලම. ඔබතුමිය හඳුන්වලා දෙන්න බලන්න. ඔබතුමියත් හඳුන්වලා දෙන්න. බලන්න මහත්මයා හඳුන්වලා දෙන්න. බලන්න ගුරුතුමිය, ඔබතුමියත් හඳුන්වලා දෙන්න බලන්න. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට පැමිණියොත් තමන් හඳුන්වලා දෙන්න ක්‍රමය කියන දෙයක් නැහැ. අධ්‍යාත්ම වෙන්න. එතකොට ඉතින් බුදුහාමුදුරු හඳුන ගන්නෙ කොහොමද ඔබ? එහෙම නෙමෙයි කියන දේ නෑ ස්වාමීනි. ආසාව නැමැති හොරි ගඩු වලින් පිරිච්ච මා සුවපත් කරනු මැනවි. සක්කාය දිච්චය නැමැති මහා ඝන අන්ධකාරයේ අන්ධව ඒ මේ අත දුවන මාහට නෙත් දෙකක් ලබා දෙන්නේ. අවිද්‍යාව නැමැති මහා ඝන අන්ධකාරයේ වෙලෙන මට පිළිසරණ වෙන්න බෑ කියලා කියන්නේ නේද? සරිසරණ මට පිළිසරණ වෙන්න බෑ කියලා කියන්න පුළුවන්. මම නම් කියන බුදුරජාණන් වහන්සේ සමා වෙන්න, මේ මම නම් හැබැයි මාර්ග බලක් නැහැ, බුතඥත් නෙමෙයි කියලා කියනවා. මට අමුණුත් මං කියන්නේ එහෙමයි. මට නම් මාර්ගඵලක් නැහැ, හැබැයි පුතඥනත් නෙමෙයි කියනවා. බුදුහාමුදුරු මොකද කියන එක කියන්නේ? දැන් මේ ඇත්තොන්ට කිව්වොත් නම් මහ පිස්සුවක්ද කොහෙද කියලා කියයි. බුදුහාමුදුරු කෙනෙකුට කිව්වොත් නම් අනිවාර්යෙන් බුදුහාමුදුරු මොකද කියන්නේ? සාදු සාදු කියනවා. සාදු සාදු කියනවා. බුදු මිනිසුන්ට ඕක තේරෙන්නේ, බුදු කෙනෙකුට ඕක තේරෙනවා. ස්වාමීනි මම නම් හැබැයි මාර්ගඵලක් නැහැ, පුතඥනත් නෙමෙයි හැබැයි. කිව්වම හරි. නේද? එතන තියෙනවද සත්වේ පූජ්‍යලෙක් හැටියට පෙනී හිඳීම? සත්වේ පූජ්‍යලෙක් හැටියට පෙනී හිටීමක් නැහැ. සත් නිහඬව ඉන්නත් බෑ. ධර්මයේ නිහඬ තමයි. ඒක ඇත්ත අපි පිළිගන්නවා. නමුත් ඒ නිහඬ භාවය වචනය තුල ගොඩනගන්න උනා. නේද? වචනය තුල ගොඩනගන්න ඕන. කොහොම හරි අධ්‍යාත්මික දින ශූන්‍ය භාවය වචනය තුල නිර්මාණය කරන්න ඕන. වචන ගලපලා නිර්මාණය කරන්න ඕන. ඒ නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් ඔබට තව ගමනක් යන්න තියෙනවනේ එතෙන්ට. ඒ නිසා ඉතින් මා හඳුන්වා දෙන ක්‍රමවලට හඳුන්වා දෙන්න යන්න එපා. ඒ තත්ත්වය තමන් ඉන්නේ. ඒ නිසා තමාගේ සැබෑ තත්ත්වයෙන් තමන් හඳුනා ගන්න උත්සාහ කරන්න ඕන. දැන් බලන්න ඔබ අල්ලගත් දේවල් නිසා තමයි ඔබට මේ දුක්ඛ දෝමනස්සයෝ හැම දෙයක්ම තේන්නේ ඇති වෙන්නේ. අල්ලාගත් නැති කිසිවක් වෙනුවෙන් අපි දුක් වෙන්නේත් නැහැ සතුට වෙන්නේත් නැහැ. අල්ලගත් දැන් මම මේ කියන්නේ දුක් වෙන්න එපා සතුට වෙන්න එපා කියන එක නෙමෙයි. තේරුණාද? දුක් වෙන්න සතුට වෙන්නට හේතු වෙන මූලික කාරණේ මොකද්ද? දුක් වෙන්න සතුට වෙන්න හේතු වෙන මූලික කාරණේ මොකද්ද? මේක තමයි සත්වපුජ්ජල දෘෂ්ටිය. දුක් වෙන්න සතුට වෙන්න ප්‍රධාන කාරණේ සත්වපුජ්ජල දෘෂ්ටිය. මේ සත්වපුජ්ජල දෘෂ්ටිය කියන එක අපි ළඟ තිබ්බට මේක හැදිලා තියෙන්නේ අවිද්‍යාව නැමැති මැටියෙන්. අවිද්‍යාව නැමැති මැට්ටෙන් තමයි මේ සත්වයා පුජ්‍යලයා හැදිලා තියෙන්නේ. ඒ අවිද්‍යාව නැමැති මිරිඟු මැට්ට හිතනෝ සත්‍යයක් කියලා. ඉන්නවද ස්ත්‍රියක් මෙතන? ඉන්නවද පුරුෂයෙක් මෙතන? නැහනේ. ඔය නොයෙකුත් කෙලෙස් ධාමයන් වල සිත් ඇති වෙන්නේ තමන් පුරුෂයෙක් කියලා ගන්න ඕන, අනිත් කෙනා ස්ත්‍රියක් කියලා වැටහෙන්න ඕන. එතකොට මොකද වෙන්නේ? කෙලෙස් හට ගන්නවා. තමන් පුරුෂයෙකුත් නෙමෙයි ස්ත්‍රියෙකුත් නෙමෙයි, අන් කෙනාත් ස්ත්‍රියෙකුත් නෙමෙයි පුරුෂයෙකුත් නෙමෙයි කියලා හිතන්න පුළුවන් දර්ශනයක් පහළ වුණොත් කෙලෙස් හටගනේද? නෑනේ. ප්‍රතිවිරුද්ධ භාවය හටගත්තොත් තමයි කෙලෙස් හටගන්නේ. ඒ නිසා මුලින්ම තමන් පුරුෂයෙක් කියලා ගන්න එක දර්ශනයෙන් අයින් කරන්න, ඊළඟට අනිත් කෙනා ස්ත්‍රියක් කියලා ගන්න එක අයින් කරනවා. එතකොට තමන් පුරුෂයෙකුත් නෙමෙයි, තව කෙනෙක් ස්ත්‍රියෙකුත් නෙමෙයි. එහෙමනම් කවුද? ඔව් කෙනෙක් නොවේ. හැබැයි සතර මහා භූතයෝ කියයි කියලා මම බලාගෙන හිටියා. සතර මහා භූතයෝ කියලා එකක් නැහැ. ඈ සත්වේ පුජ්‍යලයක් නැත්තම් එතන සතර මහා භූතයෝ නැහැ. සත්වේ පුජ්‍යලයක් ඉන්නවනම් ඒ සතා පුජ්‍යලය හැදෙන්නේ සතර මහා භූත වලින්. ඒක දැන් තේරෙනවද? සත්වේ පුජ්‍යලයක් නැති තැන සතර මහා භූතයෝ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සතර මහා භූතිය නැහැ. සත්වේ පුජ්‍යලයක් නැහැනේ. පුදුම අයගේ ශරීරවල සත්වේ පුජ්‍යලී ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙලෙස් පරිනිර්වාණයට පාත්‍ර වෙච්ච දවසේ ඉඳලම ඒ සත්වේ පුජ්‍යලයක් ආත්මයක් කියන දෘෂ්ටියෙන් පෙනීම ගුණේ නිදහස් වුණා. කෙලෙස් පරිනිර්වාණය තරම සිද්ධ වුණා. තේරෙනවද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කාය පරිනිර්වාණයනේ සිද්ධ වුණේ. ඊට පස්සේ පිරුණම් පාන වෙන දෙයක් නැහැ. කාය පරිනිර්වාණය ඊට පස්සේ සිද්ධ වුණා. ඒ නිසා කෙලෙස් පරිනිර්වාණය ජීවත් වෙලා ඉද්දිම සිද්ධ කරගන්න පුළුවන්. අශේෂ විරාග නිරෝධෝ. අධ්‍යාත්මික හිතේ, ගැඹුරු හිතේ පොඩි දෙයකට හරි ආශාවක් තියෙනවා නම් උර නිදහස් වෙන්න බෑ. කිසිම දෙයකට ආසාවක් නැති වෙන යන්න ඕන. අධ්‍යාත්මික සිතේ, ගැඹුරු සිතේ. මේ බාහිර සිතේ නම් දෛනික වමනාවකන් තියෙන ඒවා අපිට ආසාවල් කියලා කියන්න බෑ. කඩේට යන්න ඕන, පාංගෙටියක් ගේන්න ඕන, ලොල් ටික ගේන්න ඕන, දවල්ට කෑම ටික හදන්න ඕන, මේ වත්ත පිටිය පිරිසුදු කරන්න ඕන, පොණ්ඩ පිරෙන්න ඕන, දත් ටික මදින්න ඕන. ඕක ආසාවල් නෙමෙයි ඒවා. එහෙමද? ඒවෙන් ලෝකෙට කාටවත් මේ ප්‍රශ්නයක් ඇති වෙන දේවල් නෙමෙයිනේ. ආශාව, තණ්හාව කියන දේවල් වලදී හැමතිස්සෙම ඒක පුදුමාකාර විදිහේ ලෝකේ ගැටලු ඇති කරන, ප්‍රශ්න ඇති කරන මහ ඝන මේ භාවකේ යුක්ත මහ කළු ගලක් වගේ තද ස්වභාවයකින් යුක්ත බලවේගයක්. තේරෙනවනේ? ඒ නිසා තමන් සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි නිදහස් වන්න කිසිවක් නොකර සිටීම, නිකං සිටීමෙන් තොරව පුරුදු කරන්න. ඒක තේරුණා? කිසිවක් නොකර සිටීම, නිකං සිටීමෙන් තොරව පුරුදු කරන්න. තේරුණාද ඒක? ඈ මොන බොරුද? තේරෙන්නේ කොහමද ඒක? ඈ ඒක තේරුන්නේ නැහැ. තේරුන්නේ මේ කියාවු මට තේරුන්නේ නැති එකේ ඕගොල්ලන්ට තේරෙනවා. ඈ කියාවු මට තේරුන්නේ නැති එකේ ඕගොල්ලන්ට තේරෙනවද? මට තේරුන්නේ නැහැ ඒක. බලන්න අපි අය කියන කතාව. ඈ කියාවු මට තේරුන්නේ නැති එකේ ඕගොල්ලන්ට තේරුණාද ඒක? ඕ මැනේනේ වඩාත්ම හොඳ නොතේරෙන එක. තේරුණාද? වඩාත්ම හොඳ නොතේරෙන එක. තේරෙන හැම තැනකම වින්දනයක් තියෙනවා, විතර්කය තියෙනවා, සංඥා තියෙනවා, රූප තියෙනවා, අතීත අනාගත වර්තමාන තියෙනවා, මමංකාරය තියෙනවා. නොතේරෙන තැන ඒ මුකුත් නැහැ, කිසිවක් නැහැ. එනිසා නොතේරෙන බව තේරුම් ගන්න හොඳටම. ඒ නොතේරෙන තැනට ඇයි ඇයි එන්න ඔබ අකමැති? තේරුමක් ඕන හැමතැන. තේරෙනවා කියන්නේ තෝරනවා, මෙහෙම ගොඩවල් ගන්න එකනේ. තෝරනවා මෙහෙම, තෝරනවා මෙහෙම, වෙන් වෙන් කරලා තෝරනවා. මේ තෝරනවා, තෝරන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, පංච උපාදානස්කන්ධයයි තෝරන හැම තැනකම තියෙන්නේ. තේරෙනවා නේද? ඒ නිසා කිසිවක් නොකර සිටීම, නිකන් සිටීමෙන් තොරව සිදු කරන්න කිව්වහම ඒක තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එක හොඳයි. ඒ නොතේරෙන දේ තමයි නිකන් ඉන්නවා කියලා කියන්නේ. නොමිලේ ඉන්නවා කියන්නේ, නොමිලේ ලබනවා කියන්නේ ඒකටයි. තේරෙනා නේද? සංකීර්ණ ගණිත ගැටලුවක් වගේ අස්සරට දහම හමුවට පැමිණුණා. ඒ විතරයි අපි කියන්නේ අවීත අදෝස අමෝහ ගුණයන් වලින් පත් වෙනවා. ඒ වගේම සුඛ දුක්ඛ උපේක්ෂා වේදනාත්‍රයෙන් තොර වෙලා වේදනා නිරෝධෝ, සංඥා නිරෝධෝ, සංඛාර නිරෝධෝ, විඥාන නිරෝධෝ, නාම රූප නිරෝධෝ, සලායතන නිරෝධෝ. ඒ කියපු ගුණය නැද්ද ඔය කියපු තැන? නොතේරෙන තැන. නිකන් සිටීම, කිසිවක් නොකර සිටීම, නිකන් සිටීමෙන් තොරව සිදු කරන්න. කරන්නෙක් නැතුව කරන්න බෑනේ. මම කියන කෙනා පැත්තකින් තියලා ආයි වෙලාවකට ගන්නයි, ආයි වෙලාවකට තියාගන්න, එහෙම බෑ. එහෙම බෑ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. මමංකාරයේ ඉන්නවා නම් ඉන්නවා. එයා හැමදාම ඉන්නවා. මමංකාරයේ නැත්තම් නැහැ. ඒක ස්වභාවය. එහෙම නැත්තම් මේකේ සතේ පුජ්‍යලයක් නැහැ කියලා හිතාගෙන කරන්න කියලා එහෙම දෙයක්වත් නෙමෙයි මේක. සංකල්පනය කියලා මවා ගන්න දෙයක්වත් නෙමෙයි. ඈ මමෙක් පුජ්‍යලයක් නැහැ කියලා කිරීමකුත් නොවේ. අක්‍රියාවාදීකුත් නෙමෙයි මේක, ක්‍රියාවාදීකුත් නෙමෙයි. ඒ නිසා මොනම දෘෂ්ටියකටවත් නොපෙමිණෙන ස්වභාවයකටයි අපි එන්න ඕන. දැන් මමංකාරය පැත්තකින් තියලා වැඩේ කරගන්න එක කරනවායි කිව්වහම ඒකෙන් දෘෂ්ටිගතයිනේ. පුජ්‍යලයාගේ ක්‍රියාවලියක්නේ නේද? පුජ්‍යලයා විසින් සංකල්පනය කරවා මවාගෙන හදාගත්ත යම්කිසි දර්ශනයක් වෙනවනේ ඒක. ඒ නිසා දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට නොපෙමුණු සීලය ඇති කරගන්න. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. එක දර්ශනයෙන් පූර්ණත්වයටපත් වෙන්නේ. කාමේසු විනෙයගේද. කාම ධර්මයන් කෙරෙහි විනයක් ඇති වෙනවා. කියන්නේ සංයමයක් ඇති වෙනවා. එහෙම නැත්නම් ඒවයි නිදහස් වෙනවා. නහි ධාතු ගම්ම සේයම් පුනරේති. නැවත නැවත උපදින ස්වභාවය. මව ඉන්න ඔබේ ඇතුලේ මව ඉන්නවා. මම කියන්නේ මෙතෙන්දි මම කියලා, අතෙන්දි අර මම කියලා පෙන්වන්නේ මව කුස. මෙතෙන්දි මම කියලා පෙන්වන්නේ මමත්වය. තේරුණාද? මවගේ ගර්භයේ පිළිසඳ ගන්නවා හැම තිස්සෙම. විතර්කය පිළිසඳ ගන්නවා. පිළිසඳගෙන ලෝභ ද්වේෂ මෝහ ස්ත්‍රී පුරුෂේ බිහි කරනවා. කියන්නේ සප දුක දන දින ආකල්ප දෙකක් ප්‍රතිවිරුද්ධ ආකල්පයක් ඇතිව ප්‍රශ්නයක් බිහි කරනව, උත්තරයක් ඇතිව උත්තරයක් බිහි කරනව, ප්‍රශ්නයක් ඇතිව තේරෙනවනේ. එතකොට නැවත නැවත ගර්භාෂයේකට රොපමිනෙන ගුණේ ආවට පස්සේ එයා නැවත තමන්ගේ අර චේතනා කර්ම නැමැති දරුවෝ බිහි කරන්නේ නැහැ. මේ අධ්‍යාත්මික දෙයක් මේ පෙන්වන්නේ. චේතනා කර්ම නැමැති දරුවෝ බිහි කරන්නේ නැහැ. දැන් ඔය බිහි කරන දරුවෝ සමහර අම්මල තාත්තලට සතුට පිණිස පවතිනවා, සමහර අම්මල තාත්තලට දුක පිණිස පවතිනවා. ඒ වගේ ඔබත් බිහි කරන චේතනා කර්ම සමහර ඒවා සතුට පිණිස පවතිනවා, සමහර ඒවා දුක පිණිස පවතිනවා. ආයි දුකත් සතුට විජිනස පවතිනවා, සතුටත් ආයි දුක පිණිස පවතිනවා. දැන් අපි හිතමුකෝ මුහුතු වරදක් නැතුව දරුවෝ මල්ලෝ ශ්‍රේෂ්ඨව ඉස්සරහට ගියා, ඉදිරියට ගියා කියන කවදත් හරි මැරෙන දවසට දාලා යන්න වෙනවා කියලා හරි දුක් වෙනවා, දුක හිතෙනවානේ නේ. ඒ වගේ තියෙන. ඒ නිසා මෙතන තියෙන්නේ හොඳට මතක තියාගන්න, කෙටියෙන් ධර්ම විනය නිතරම ගලප ගලප පරීක්ෂා කරනකොට පරීක්ෂා කරන්න දෘෂ්ටිවලට වැටෙන්න බෑ. දෘෂ්ටියකට වැටුනොත් එතන ධර්මය නැත. ඒක හොඳට මතක තියාගන්න. සංකල්පයකට වැටුනොත් එතන ධර්මය නැත. එහෙමනම් ඔබ මේ ධර්මය තුල පිහිටවා ගන්නවා කියලා ඇති කරගන්න දේ නිතරම කල්පනා කරලා බලන්න, මේ දැන් දෘෂ්ටියකද මම ඉන්නේ, මේ දැන් සංකල්පයකද කියලා. ඒකට කියනවා ධර්ම විනය ගලපා බලනවා. තමන්ගේ හැසිරීම තමයි විනය කියන්නේ, හසුරවන ස්වභාවය. පොතේ තියෙන විනය කියන්නේ ඒක, විනය නීති ටිකක්, ඒක බාහිර විනය නීති ටිකක්, මේක අධ්‍යාත්මික විනය නීතිය. ඒ තමන්ගේ මනස හරවනකොට අර ධර්මයේ තුල පිහිටලා තියෙනවද කියලා ප්‍රතිඵලයේ ආවට පස්සේ බලන්න. ප්‍රතිඵලයේ වැරදිනම් යන්න. දැන් අපි එඩ්‍රස් වැරදුනහම ගෙදරකට ගිහිල්ලා අහන්නේ මේ ගෙදර දහවල් කෙනා ඉන්නේ කියලා. එහෙම නැහැ කිව්වට පස්සේ අපි අලුත් ගෙදරට යනවා. ඒ වගේ යනවා. ඒ වගේ යංගිසි දැනගදී අඩුව දැක්කොත් අපි එතනින් නිදහස් වෙන්න ඕන. එතනින් අපි නිදහස් වෙන්න ඕන. එතනින් අපි නිදහස් වෙන්න ඕන. ඒ නිදහස් වෙවි, නිදහස් වෙවි ගිහිල්ලා අපි කොතෙන්ද යන්නේ? දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි වලට නොපෙමුණු සිල්වත්කම ඇති කරගන්න. දෘෂ්ටිගත සිල්වත් වෙන්නේ නැහැ. දැන් හැමෝම සිල්වත්. දැන් ඔය කතෝලික අයත් සිල්වත්, මුස්ලිම් අයත් සිල්වත්, බෞද්ධයෝ සිල්වත්, හින්දු අයත් සිල්වත්, ජෛන අයත් සිල්වත්. මොනවද ඒ වෘත සීල? වෘත සීලනේ තියෙන්නේ. වෘත සීල කියන්නේ මොනවද? වෘත සීල කියලා කියන්නේ ඒගොල්ලන්ගේ විසින් පනවා ගන්නාලද නීතිය. ඒගොල්ලන්ගේ දහමට අනුව ඒගොල්ලෝ සිල්වත්. දැන් මේක ලෝකෝත්තරයි. දෘෂ්ටි වලට නොපෙමුණු සිල්වත් බව. මේක අධ්‍යාත්මික සීලයක්. චේතනාත්මකවනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් නිවැරදි කරන්නේ, චේතනාහම් භික්කවේ කම්මම් වදාමි. චේතනාත්මකව නිවැරදි කළා මිනිස්සේ. චේතනාත්මකව නිවැරදි කළා. මේ ධම්මගේ යන්නේ ටික දවසක් බණ අහගෙන යන්නේ. මාර්යා මේ ගමන මේ හකුලවන ආපස්සට හරවන මොනවද කියන්නේ ඇවිල්ලා? ආ ඔයාට පස්සේ පුළුවන්. තා වයස තියෙනවා, තව කල් තියෙනවා. ඈ දැම්ම හිතන්න ඕනේ. තව තියෙනවා කියලා පස්සට දාන්න. පංච නීවරණ ගැන නිතරම ආකල්පයෙන් ඉන්නේ. ඈ එක්කෝක තේරෙන්නේ නැහැ, ඕක හරි අමාරුයි නේද කියලා මාරය අහනවා. ඔකට කියපු ගමන් මොකද කියන්නේ? ඔව් අනේ හරි අමාරුයි, මටත් ඒක තේරෙන්නේ නැහැ කියපු ගමන් එයාට අග්ගාලා ගෙදර නතර වුණා. මාරයගේ කතාව හරි ප්‍රියමනාපට අහන්න බොහොම ප්‍රියමනාප පුජ්‍යලෙක් හැටියට. ඉතින් ඒ දේවල් වලින් නිදහස් වෙලා තමන්ගේ ක්ලේශ මාර්යන්ගෙන් නිදහස් වෙලා යම් කිසි කෙනෙක් මේ ගමන යනවන ඒ අති විශිෂ්ට පුජ්‍යලේ කරෙන්න වෙන කෙනෙක් නෙමෙයි. ඒකාන්ත වශයෙන්ම සංසාරේ සතර අපායන් වලටපත් නොවි සසර ඉහලින්ම වැජෙවෙන්න හැකියාව තියෙනවා මේ විද්‍යාව පහල කරගත්තොත්. තමා තුළින් සක්කාය දිට්ඨිය කියන ධර්මතාවය මුළුමලින්ම එළවල දැම්මොත් තමන්ට පුදුම සහනයක්. මමංකාරයෙන් තොර ජීවිතයක් කියලා කියන්නේ පුදුමාකාර සහනයක්. ඒක සහනය. ඒ පුදුම සහනය. දැන් මම එක දවසක් හමුදා නිලධාරියෙකුට කිව්වා පැතුවක් වතේ තියාගෙන ඉඳි මං කිව්වා පුළුවන් නම් වෙඩි තියන්න මට කිව්වා. මං කිව්වා මට වෙඩි වදින්නේ නැහැ කියලා. එළවලු නේතුවක් කොයිසු වෙනන්නේ නැහැ කොහොමද තියන්නේ. පුළුවන් නම් තියන්න කියලා කිව්වොත් ඔක් වෙඩි වදින්නේ නැහැ කියලා කිව්වා. මම ඉතින් ලොකු ගැඹුරක් කියලා කිව්වා. දැන් ඕගොල්ලොන්ට තිබ්බොත් වදිනානේ. අපිට වෙඩි වදින්නේ නැහැ. ඒකට හේතුව සක්කාය දිට්ඨිය. තුරගලොත් එයාට වෙඩි වදින්නේ නැහැ. තේරෙනවනේ. ඒකට හේතුව තමයි ඔවුන් එහෙම තැනක ජීවත් වෙන්නේ නැති දර්ශනයක් තියෙන නිසා. ඒ වගේම සක්කාය දිට්ඨිය දුරු කළොත් ඔය හාල් ගෝණියක් පොළොව උඩින් තිබ්බා වගේ ශරීරේ පොළොවට බර තියෙන ගතිය නැති වෙනවා. නැත්නම් අනිත් ඔක්කොගේම ශරීර හාල් මුට්ටක් පොළොව උඩින් තිබ්බා වගේ බර ගල්ලා ඉන්නේ කියලා දැනෙනවා. නේද? කිලෝ 80ක් 90ක් 60ක් 70ක මල්ලක් පොළොව උඩින් තියලා තියෙන්නේ කියලා දැනෙනවා නේ. ඒ දැනෙන්නේ ඔය ඇත්තෝ මේ ඔක්කොම අල්ලගෙන යන්නේ කරත්තේ ඇදගෙන යන ගොනික් වගේ. ලොකු අපහසයක් නේද උපමා. කරත්තේ ඇදගෙන යන ගොනික් වගේ කොච්චර දේවල් ඇදගෙන යන්නේ. ජාතිය, ආගම, ඉන්ද්‍රියන්, සංකල්ප, දෘෂ්ටි, මතවාද, වින්දන, කැමැත්ත, තත්ත්ව තානාන්තර, නිලතල ඔක්කොම දාලා කරත්තේ ඇදගෙන යන්නේ. ආර්ය සත්‍ය අවබෝධ කරගත්තයි ඔය ඔක්කොම බිමින් තියලා සකුණෝ විය පබ්බජ්ජා. කුරුල්ලෙක් වගේ පියාපත් දෙක විතරයි ආ යන ඔය ගිල්ලිල. මොකුත් නැහැ. සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනානේ සත්ව පුජ්‍යල ආත්ම දෘෂ්ටි නිලතල වංශ පරම්පරා ආගම් දෘෂ්ටි හටවල් මොකක්වත් නැහැ. කිසිම දෙයක් නැහැ. මම නම් දන්නේ මගේ රටයි මගේ ආගමයි කියලා මට නම් එකක් නැහැ. සම්මුතියක් තියෙනවා. රහසනේ නැහැ. ඒ නිසා ඉතින් රට වෙනුවෙන් මැරෙන්න කිව්වොත් හරි ප්‍රශ්නයක් එන්නේ. කෝ රටක් කියලා හැයි. නේ? එහෙම ඉඳන්න එපා. ඒක හරි වැරදි කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒක සම්ප්‍රදායයේ සම්මුතියේද? රටක ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මේ රට මගේද අනුන්ගේද කියලා බලන්න තෝ විසඳන්න ඕනේ. ඒක වෙනම කතාවක්. අපි ලෝකේ එහෙම තමයි අන්ධ කරනවා. දැන් ඇමරිකාවේ අය ඇමරිකාවේ සෙබළුන් අන්ධ කරනවා. ඔබ ඇමරිකානුවෙක්, ඔබ ඇමරිකාවේ නෙමෙයි මැරෙන්නේ. ඉන්දියාවේ අය අන්ධ කරනවා. ඔබ ඉන්දියාවෙක්, ඉන්දියාවේ නෙමෙයි මැරෙන්නේ. ඔබ ශ්‍රී ලාංකිකයෙක්, ඔබ ශ්‍රී ලංකාව වෙනුවෙන් මැරෙන්න ඕන. ඔබ හින්දු කෙනෙක්, ඔබ හින්දු අය වෙනුවෙන් මැරෙන්න ඕන. ඔබ මුස්ලිම් කෙනෙක්, ඔබ මුස්ලිම් අය වෙනුවෙන් මැරෙන්න ඕනේ. ඒ මොඩිය අන්ධ කරගන්න ක්‍රමේ තේරෙන්නේ? ඔව්, මොඩිය තේරෙන. දැන් ශිෂ්‍යය ළඟට ගිහිල්ලා ඔබ ශිෂ්‍ය අයිතිය වෙනුවෙන් නැගී හිටින්න ඕන කියලා අර අනිත් අයගේ උමනාව ඉෂ්ට කරගන්නවා. ඊට පස්සේ දුප්පත් කම ළඟට ගිහිලා ඔබ දුප්පත් කම වෙනුවෙන් හඬක් නගන්න ඕන කියලා ඒ තව කෙනෙක් ඒකේ ප්‍රයෝජනෙ ගන්නවා. දන්නවනේ. ඉතින් ඒ වගේ අර අතප්පයක් නැති මිනිස්සු හිටියාම කොහේ හරි අර ඒනුත් මිනිස්සු අරගෙන ගිහිල්ලා ප්‍රයෝජනයක් ගන්නවා. වාහනයක් අරන් ගිහිල්ලා මාස කෑම බකට් එකක් දීලා කොහෙන් හරි වාඩි කරලා අර මිනිස්සු ඇවිල්ලා ඇඳවට සල්ලි ටික එකතු කරයි යනවා. ලෝකේ එහෙමයි තියෙන්නේ. දුර්වල කමින් ප්‍රයෝජන ගන්න ගුණයක් තියෙන ලෝකේ. ඒ නිසා අපේ මනසත් එහෙමයි. හැමෝගේම මනස මොකද්ද? තමන්ගේ හැමෝගේම මනස තුල තියෙන්නේ තර දුර්වල තැනින් මේ ඔක්කොම දෘෂ්ටි ගලාගෙන එන අවිද්‍යාව වූ තැනින් අලාගෙන ඇවිල්ලා වාද ભેද බින්නකම් ඔක්කොම හට ගන්නවා. පවතින ස්ත්‍රියක් සතෙක් පුද්දලෙක් ආගමක් දහමක් රටක් වර්ගයක් ගෝත්‍රයක් නිලයක් තලයක් ධනයක් සම්මතයක් කොහොම ටික එනවා. ඇවිල්ලා මොනවද කරන්නේ? ඒක ලෝකෙ හොඳට නෙමෙයි නරකට බලපාන. අද ලෝකේ ආගම් ලෝකෙට හොඳක් නෙමෙයි වෙන්නේ නරකට බලපාන. ජාතිය නරකට බලපාන. සංස්කෘතිය නරකට බලපාන. භාෂාව යුද්ධයකට බලපාන. ඈ ගැටලුවකට බලපාන. ඒ නිසා මිනිස්සුන්ගේ මේ තියෙන දේවල් හොඳ විදියට යොදා ගන්නයි ඌමනා. වැඩක් නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ. හොඳ විදියට යොදා ගන්නයි අවශ්‍ය කරන්නේ. ඒ ඔබ ළඟ තියෙනත් ඒ දේවලුත් හොඳ විදියට යොදා ගන්න. යහපත් විදියට යොදා ගන්න. දැන් ඔබ පුජ්‍යලේක් හැටියට හොඳ විදියට තමන්ගේ වට පිටාවට ලෝකයට සැලසුනොත් නේ හොඳනේ. ඒ වගේ ඔබේ වචනේ එහෙමයි, ඔබේ ක්‍රියාව එහෙමයි, ඔබේ සිතුවිල්ල එහෙමයි. හොඳ කෙනෙක් වෙන්න නම් සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕන. මමත්වයේ තියෙනකන් හොඳ කෙනෙක් වෙන්න අමාරුයි. මමත්වයේ තියෙන කෙනෙක් ළඟින් ක්‍රියාත්මක වෙන්නේ හැමතිස්සෙම රෞද්‍ර ක්‍රියා. රෞද්‍ර ක්‍රියා. අපි ලොකුවට ආගම් දහම් මේ කියලා ලොකුවට පෙරහැරවල් කරනවා, ලොකු දේවල් කරනවා. ඇත්තට වශයෙන් මේගොල්ලෝ ළඟ එහෙම කළාට මෙත්තා කරුණා මුදිතා දයාව උපේක්ෂා වැඩෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි ඒක භාවනා ස්ථානයකදී අපි දැක්කම ඒ භාවනා මධ්‍යස්ථානයේ එදා සිල්වැට සටහනක් තිබ්බේ නෑ. එහා පැත්තේ පන්සලේ කට්ටිය මෙහා පැත්තේ පන්සලේ ටොයිලට් එක යූස් කරන්න එනවයි කියලා ඉබ්බ දැම්මා. කොහොමද වැඩි මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඔක්කොම ඉතිරෙනවා. එහෙම නෙවෙයි අපි හිතන්න බෑ නේද? ලෝකේ තියෙන එක පන්සලයි, කාට වුණත් මේකයි. සතුරෙකුට වුණත් පොදු අවශ්‍යතාවයන් වලදී ඔබ උදව් උපකාර කරන්න ඕනේ කියලා එහෙම හැඟීමක් තියෙන්න බෑ. සතුරෙක් වුණත් ඒ වගේ ලෙඩක් දුකක් වෙච්ච වෙලාවට, වැසිගිරියට ගැසිගිරියකට යන්න උවමනා වෙච්ච වෙලාවකදී අපි ඒවට මේ නේද ආහාරයක් නැති වෙලාවකදී එහෙම කරන මනුස්ස ගුණාංග තියෙනවා. ඉතින් ඒව නෑ සමහර වෙලාවට ලෝකයේ සමහර තැන්. ඈ ඒක අනිත් ආගම් වල පවා ඉතින් දකින්න තියෙනවා නේද? එකම ආගමේ නිකායන් දෙකකට බෙදුනට පස්සේ යුද්ධ ප්‍රස්ස. ඒ නිසා මන් නම් කියන්නේ මේ ඔක්කොම අතහරින්න. අතහැරලා සියල්ලම අතහැරලා ආයි අල්ලගන්න. සියල්ලම අතහැරලා ආයි අල්ලගන්න. ඒ කියන්නේ අතහැරීමෙන් අල්ලගන්න. අතහැරීමෙන් අල්ලගත්තාම ප්‍රශ්නයක් නැහැ නේ. දැන් මමත් බේරෙනවා ඒකෙන්. නැත්තම් මේ ආගම් අතහරින කිව්වා ආගම් විරෝධී කියලා සංකල්ප කරින් ඉන්නේ මට. ඒ නිසා මමත් බේරිලා දැන් කාරණේත් ඉෂ්ට වෙනවා. අතහරින්න ඊළඟට අල්ල ගන්න. අතහැරලා අල්ල ගන්න. දැන් මමත් බේරෙන්නේ නැහැ මේකේ. ගිරිටවෙච්ච පුවක් ගෙඩිය වගේ පේනවා. නැත්තම් මේ දෘෂ්ටිගත මිනිසා බලාගෙන ඉන්නේ කොහෙන්ද පොයින්ට් එකක් තියෙන්නේ ඔයාට එන්ටර් වෙන්න කියලා දෝෂාරෝපණයක් කරන්න කියලා. ඉතින් මම මගේ දේශනාවල් එහෙම ඇහුවට එහෙම එන්ටර්ස් තියන්නේ නැව. ඒ ඔක්කොම වහලා තමයි කියන්නේ. අවුෙන් නැතිෙන්නේ කියන්නේ. තේරෙනවනේ අර කියන්නේ මම සෝවානුත් නෙමෙයි පුතජනත් නෙමෙයි කිව්වා. අල්ලන්න බෑනේ. කාටවත් අල්ලන්න බෑ. එන්ටර්ස් නැහැ වහලා දෙන්නේ. සෝවාන් කිව්වොත් අල්ලගන්න ඕන සෝවාන්ද කියලා බලන්න ආදරේ. අය බුදජනේ කිව්වොත් එහෙම ඕන සෝවාන් වෙන්න කියනවා. ඉතින් ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේ කොහොමවත් ඉතුරු නැතුව කියනවා. ආත්පසින්ම අතහැරීම දිනු වෙන විදියට සියල්ලගේම දිනු වීම නිදහස් වෙන විදියට කරුණ කාරණා කියලා දෙනවා. ආත්පසින්ම නිදහස් වෙනවා. මනුස්සයෙක්ුණත් අපිට එහෙමයි. දැන් ඔබ හොඳ කෙනෙක් හැටියට කියලා පෙනී හිටින්න ගියොත් එහෙම නරක කෙනෙක් කියලා මම ගහනවා. නරක කෙනෙක් කියලා පෙනී හිටියාම හොඳ කෙනෙක් වෙන්න කියලා අනුශාසනා කරනවා. තමන් හොඳ කෙනෙකුත් නෙමෙයි නම් නරක කෙනෙකුත් නෙමෙයි නම් මධ්‍යස්ථ කෙනෙකුත් නෙමෙයි නම් තමන් හොඳ කෙනෙකුත් නෙමෙයි නරක කෙනෙකුත් නෙමෙයි මධ්‍යස්ථ කෙනෙකුත් නෙමෙයි. කවුද එන? කවුරුවත් නෙමෙයි. එහෙනම් එයාට මුකුත් කියන්න පුළුවන්ද? එයාට මුකුත්ම කියන්න බෑ. එයාට කියන්න පුළුවන් ඒ ලබාගත්ත ඒ වගේ තැනකට එයාට කියන්න පුළුවන් හැමෝටම එතෙන්ට එන්න කියලා. මොකද? එතන හොඳයි. එතන වියදම් අඩුයි. එතන ප්‍රශ්න අඩුයි. එතන මේ ගැටීම් අඩුයි. හා? ඔව් ඇලිමත් නෑ තමයි. දැන් මේ වයසට ගියාට හිත වයසට යන්නේ නෑ නේ. හිත වයසට යන්නේ නෑ. හිත තරුණයි. මම ඔක පොඩි කාලේදී 100 කෙනෙක්ගෙන් ඇහුවේ. මම ওই 100 කෙනෙක්ගෙන් මම අහුව ගිහිල්ලා මේ 100 මේ කසාදෙම බඳලා හිටියද කියලා. ඔව් බඳලා හිටියා කිව්වා. මේ යාචක 100 කෙනෙක්. මම අහුව මොකද වුනේ? මට ඉතින් සල්ලි බාගෙන ගෑණි දාලා ගියා කිව්වා. මම ගොයිදී ඊට පස්සේ 100 හැමදාම මේ විදියට හංගන ගෑමද මමත් ඇතරිනේ මමත් තවර සදියක් කරගත්ත කිව්වා. අනේ මම කිව්ල දැන් මම ගෝ දැන් ඉතින් 100ට වයසයිනේ. දැන් ඉතින් ඒව ගැන මොකවත් ආසාවල් එහෙම නැතුව ඇති නෑනේ දරුවෝ. මේ ශරීරේ වයසට ගියාට හිත වයසට ගිහිල්ලා නෑනේ. එදා තමයි මට ඒ 100 කිව්වේ. ඈ ආව එහෙම තමයි කිව්වා. හිත වයසට කියන ඒ නිසා හිත වයසට යවන්න නේද? දැන් රිගින් ටෝන් එකෙන් හිතා ගන්න පුළුවන් හිතේ වයස නේද? වස්සානේට අතවනලා මොකද ඈතින් ඉන්න එපායද මොකද දෙයක් කතා කරනකොට ඒ තාති භයානකයි ඒ தත්ය. ඒ නිසා කෙලස් වලට අතවනන්න එපා. කෙලස් තුරලලා සල සද්ධර්ම අවබෝධ කරගන්න අනිත් හැම දෙයක්ම ඉක්මවලා නැත්තම් මොකද දන්නවද? දුර්ලභ අවස්ථාව මගහැරුණොත් මේ කපේදී මෛත්‍රී බුදුහාමුදුරුව මේ මහ පොළොවේ උපදින තාක්කල් අය හම්බෙයිද කියලා කියන්න බෑ. තේරුණානේ? ඒ සාති භයානකයි නිර්යන්වල තිරසං ආත්මවල තියෙන දුක්ඛිත භාවය මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසා අප්‍රමාදීව සද්ධර්ම ගවේෂණයේ දෙන්න සද්ධර්මයේ ගවේෂණයේ යෙදීමෙන් ඔබේ ප්‍රඥා ලෝකයේ මුදුන්පත් වී සරුවාලෝකයේ ඇතිවේ. පූර්ණාලෝකයේ ඇතිවේ. ආත්පස අවිද්‍යාව දුරු වී පූර්ණ නිදහසකට දෘෂ්ටි විසුද්ධියකට ඔබපත් වෙනවා. මේ විසුද්ධිය ඇතිවීම තුළ ඔබට මහා සැනසෙල්ලක් මෙලව ජීවත් වෙන කන්ද මහා සැනසෙල්ලක් සංසාර ගමනේද ඔබට හිමි වෙනවා. ඒ සත්‍ය අවබෝධ වේවායි අප ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ ఇమినాతే సమిచ్చతు.